භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරමු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. බුද්ධ රතනං යාව නිබ්බානං සරණං ගච්ඡාමි. ස්වාකාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදි ධම්මෝ විඤ්ඤූහෙතේ. ධම්මරතනං යාව නිබ්බානං සරණං ගච්ඡාමි. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක. යදිදං ජත්තාරි පුරිස යෝගානි අට පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාරති. සංඝරතනං යාව නිබ්බානං සරණං ගච්ඡාමි. වන්දාමි චේතියං සම්බං සම්බතානේසු පාතිත්තිතං. ශාරීරික ධාතු මහාබෝධින් බුද්ධ රූපං සකලං සදා ඝනසාරප්පදිත්තේන දීපේන තම දන්සිනා. තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදම්. වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සම්තසෙන් පූජයාමි මුනින් දස්ස ශ්‍රීපාද සරුල්ලේ. සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරම්. ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම්. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරම්. ඒතේන සච්ච වච්ච වච්චේන හෝතු මේ ජය මංගලම් නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං නරම් ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම් ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝ සීමාරස්ස ආචයෝසී උංගෝසයුං ඝනාපසන්න ඒතේන සච්චේන ජයසුමෛහං සාදු සාදු සාදු. අද දිනේ ගිලම්පස හා ධර්මදේශනා දායකත්වය දන්නු ලබන්නේ මල්ලිකා ජයසූරිය මැතිණිය විසින්. එතුමියගේ බලාපොරොත්තුව තමයි ස්වාමීන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කිරීමත්, ඒ වගේම එතුමිය නමින් මේ යන්නට යෙදුණු ටී.ඒ. ජයසුන්දර පියාණන් වහන්සේට, පේමවතී ජයසුන්දර මෑණියන් වහන්සේ ඇතුළු පවුලේ මිය පරලොව යෙදුණු ඒ ඥාති මිත්‍රාදීන්ගේ භවගමන සුගතිගාමී වේවා කියන ප්‍රාර්ථනාව. ඒ වගේම මෙහි රැස්ව සිටින සියලු දෙනාටමත් ධර්ම අවබෝධය පිණිස ප්‍රාර්ථනා කරනුමින් අද දායකත්වය දරනු ලබන්නේ ඒ මල්ලිකා ජයසුන්දර ඒ මහත්මිය, එතුමියගේ ඒ මෑණියන් වහන්සේට, පියාණන් වහන්සේ ඇතුළු වංශ පරම්පරාගත ඥාතීන්ට සසරින් සුවපත් වන්නට මේ පින් හේතු වේවා. පියාණන් වහන්සේට, ඒ ජයසුන්දර පියාණන්ට, මෑණියන් වහන්සේ පේමවතී ජයසුන්දර මෑණියන් ඇතුළු ඒ ඥාති හැම දෙනාටම සසරින් ප්‍රාර්ථනා බෝධීන් නිවනින් සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු. ඒ වගේම අපේ ශ්‍රී ලංකාව ආසී වෙන්න පුළුවන් විදේශ රටවල්වල සිටත් අප සමග සම්බන්ධ වෙන පින්වතුන්ට වෙන්න පුළුවන් මේ ධර්ම දේශනා වැඩසටහන්වල දායකත්වය ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ පින්වතුන්ට පුළුවන් අමතලා තමගේ මව්පියන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා පිණිස දායකත්වයක් දක්වන්න ආයතනයේ දුරකථන අංකයට 0713434811 කියන අංකයෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා විදේශ රටවල්වල සිටින පින්වතුන්ට. ඒ වගේම විදේශ රටවල්වල ඉන්න පින්වතුන්ට පුළුවන් අප ආයතනය මගින් මුද්‍රණය කරන ලද ඒ දහම් පොත්පත් තමන්ගේ ලිපිනය SMS මාර්ගයකින් නෙවෙත් විදේශ රටකට වුණත් ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. රැය දහවල ඉක්ම වූ රහතුන් ජීවමාන අරහත්වය, ඒ වගේම සදහම් මල් පූර්ණ නිදහස, ජීවිතයට අරුතක් Flowers of Wisdom, ඒ වගේම Living Enlightenment ආදි වශයෙන් තියෙන ඒ ග්‍රන්ථ ඔබේ නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා තැපැල් මාර්ගයෙන්. ඒ ටික අපි දැනුම් දුන්නේ විදේශ රටවල්වල ඉන්න අයට ලබාගත හැකි පහසුකම්. ඒ වගේම මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තොත් සිංහල බුදුබණ, ඒක ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලටත් ඇපල් ෆෝන් වලටත් පුළුවන්කම තියෙනවා ඩවුන්ලෝඩ් කරගෙන ඕඩියෝ වසයෙන් දේශනා ශ්‍රවණය කිරීමේ පහසුව තියෙනවා. ඒක පින්නතුන්ට දහම් අවබෝධය දියුණු කරගන්නට උපකාරක ධර්මයක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. දෙදහස් දහනමේ වසරේ හතරවෙනි මාසේ දෙවෙනිදා භාවනා වැඩසටහන හැම දෙනාම තමන්ගේ සිත සංසුන් කරගන්න ධර්ම අවබෝධය පිණිස එන සංඥා ගන්නෙත් නැත්නම් අලුතෙන් සංඥා දෙන්නෙත් නැත්නම් මොන තරම් නිසල සංසුන් මනසක්ද තිබෙන්නේ කියලා ඔබටම අවබෝධ කරගන්න පුළුවන්. එන සංඥා ගන්නෙත් නැත්නම් අලුතෙන් සංඥා දෙන්නෙත් නැත්නම් මොන තරම් නිසල මනසක් ඔබට දැක ගන්න පුළුවන් ඔබ තුළම. අපේ ස්වභාවයන් දෙකක් තියෙනවා. එකක් තමයි සංඥා එනවා, අනිත් එක තමයි සංඥා දෙනවා. මේ දෙකෙන් තමයි මනුස්සයෙක් කම්පණය වෙන්නේ, චලනය වෙන්නේ. පුහුදුන් භාවයේ ඉන්න අයෙකුට සංඥා පැමිණෙන එකෙනුත් විශාල බාධා තියෙනවා. ඒ වගේම තමා විසින් අනවබෝධය හේතුවෙන් ලබා දෙන සංඥා දීම හේතුවෙනුත් බාධා තිබෙනවා. ධර්මය හොඳින් අවබෝධ කරගත්ත කෙනෙකුට අර සංඥා එන එකෙන් බාධාවක් නැතුව බොහෝ දුරට ඉන්න පුළුවන්. ඒ තැනැත්තෙකුට පාලනය කරගන්න තියෙන සංඥා දෙන එක. එනිසා උත්තාන කර්මයක් අනුව සංඥාවක් දීලා ආර්ය ශ්‍රාවකේ රහතන් වහන්සේ කෙනෙක් තමන්ගේ වැඩ කටයුතු කළත් උන්වහන්සේලා ඒ සංඥාව දෙන එකෙන් වැළකිච්ච ගමන් අර ආධ්‍යාත්මයෙන් පැමිණෙන සංඥා නිරෝධය තියෙන නිසා උන්වහන්සේලාට සංඥා නිරෝධයෙන් වාසය කරන්න පුළුවන්. ඒ නිසා උන්වහන්සේලාගේ සිත අර කැළඹුණේ නැති දියවිලක් වගේ බොහොම සංසුන්ව පවතිනවා. පුහුදුන් සිත කැළඹිලා මඩ වෙලා තියෙන්නේ. කොහොමද ඒ සිත කැළඹීන් වලින් වළක්ව ගන්න? එකක් තමයි අවබෝධය. ඇලීම් ගැටීම් වලට හේතු වෙන්නේ මමත්වය. මේ සියලු දුක් වලට හේතුව මමත්වය. සතර අපා දුක්ඛයන්ට පවා හේතුව මමත්වය. මේ ලෝකයේ අයිතියක් නැති බව තේරුම් ගැනීමම තමයි මමත්වය දුරු කරන මාර්ගය. කලබලයේ තියෙන්නේ අයිතියක් ඇත කියන විශ්වාසය. අයිතියක් ඇත වශයෙන් සලකගෙන සිටින සියල්ලම පරමාර්ථ සත්‍යවාදී යථාර්ථවාදී අයිතියක් නැත. ඒ සියල්ල තුළම තිබෙන්නේ සම්මුති අයිතීන් ටිකක් පමණයි. සත්‍ය ලෙස අයිතියක් නැත. ඒ අයිතියක් නැත කියන වචනයට කියන වචනයක් තමයි අනිත්‍ය. අයිතියක් නැත, ඒක අපි සිංහල භාෂාවෙන් තේරෙන විදියට කියතොත් අයිතියක් නැත කියන එකයි අනිත්‍ය කියන එකේ තේරුම. අයිති කරගන්න බෑ. තමන් අයිති කරගෙන හිටියට සිතූ විදියට පවතින්නේ නෑ. පවත්වන්න බෑ. අල්ලගන්න බෑ. ආන්නේ නිසාම අයිතියක් නැත. අනිත්‍යයි. එමනම් ඔබට මේ අනිත්‍යයි කියනකොටම සිහි කැඳවෙන්න ඕන මොකක්ද? අයිතියක් නැත. එමනම් ඔබට වඩා සංවේදී අනිත්‍ය කියන වචනය නම් අනිත්‍යයි කියලා කල්පනා කරන්න සිතන්න පුළුවන්. අයිතියක් නැත කියන එක නම් ඔබට වඩා අර්ථපූර්ණව දැනෙන්නේ අයිතියක් නැත කියලා සිතන්න පුළුවන්. සිතෙහි ලොකු ගැටීම් හටගන්න. මේ අයිතියක් පාදක කරගෙන මේ මොහොතේදී සලකන්න පුළුවන් අයිතියක් නැත. සිත කම්පණය වෙන්නේ අයිතියන් ලබා ගන්න බෙදා ගන්නම තමයි. අයිතියක් නැත. මම මම කියන හැඟීම නැගීගෙන එනකොට කල්පනා කරන්න පුළුවන් අයිතියක් නැත. විෂිත්ත භාවයක් හටගන්නකොට කල්පනා කරන්න පුළුවන් අයිතියක් නැත. සංඥා එන විට කල්පනා කරන්නත් පුළුවන් අයිතියක් නැත. ඒ අයිතියක් නැත කියන ඥානයක් හැදෙන්න තමයි අවශ්‍ය කරන්නේ. නැත්තං ඕක හරි සරල භාවනාවක්නේ, නේද? ඉන්නතුන්න මේ ඕන කෙනෙකුට කරන්න පුළුවන් හාමුදුරුවන්ගේ භාවනාව පහළ වෙන ඕනම දෙයකට අයිතියක් නැත කියලා හිතලා ඉන්න තියෙන්නේ. පිට වැදගත් වෙන්නේ ඒ වචනයක් හුදෙක් ගිරවෙක් වගේ කියන කෙනෙක්ද, එහෙම නැත්නම් ඒක අවබෝධාත්මකව දකින කෙනෙක්ද? මේ අවබෝධාත්මකව දකිනවා නම් අයිතියක් නැත කියලා සිතුවේ නැතත් කමක් නැහැ. මොකද ඒ අවබෝධාත්මක දැක්මයි එතෙන්ට අවශ්‍ය කරන්නේ. ඉතින් මේ අවබෝධාත්මක දැක්මකුත් එක්ක අයිතියක් නැත කියලා කල්පනා කරනකොට අර ඇති කරන ඕනම චිත්ත වේගයක් සංසිඳ වීමේ හැකියාව තියෙනවා. බලන්න ඔබ ජීවිතයේ ඇති කරගන්න සියලු කලබගෑනි අයිතියක් තියෙන දේවල් වලටද කියලා. මේ මහා පොළොව නොයෙකුත් නොයෙකුත් ග්‍රහ වස්තුන් එක්ක ගැටිලා ගැටිලා කුඩා කැබලි කැබලි එකතු වෙලා අවුරුදු මිලියන ගණන් ඔහේ අහසේ පාවි වී තිබිලා විවිධ විවිධ දේශගුණ පරිසරයන් හැදිලා විවිධ විවිධ ජීවි කොට්ටාසයන් හැදිලා ඒවයින් මේ මානවයා කියන මේ සතා හැදිලා ඒ සතුන් අතරින් ටිකක් මොලේ දියුණු කරගෙන තාක්ෂණික දියුණු සතෙක් බවට පත්වෙච්ච සත්තු ටික තමයි මේ මනුස්ස සතහ කියලා කියන්නේ. වෙන මහමුතු පිරිසක් නෙවෙයි. ටිකක් දියුණුයි ඒගොල්ලෝ. වාහනවල යනවා, පුටු හදාගෙන වාඩි වෙනවා, සීතල නැති කරගන්න ෆෑන් ඒසී හදලා තියෙනවා. රට දියුණුත් කරගන්න, ඒ වගේම රට විනාශ කරගන්නෙත් එකම සතා. ඉතින් ඒ සතුන් අමුතු සතුන් ජාතියක් බවට පත් වෙලා ඉන්න වෙලාවේ ඒ සතුන් සියලු දෙනාටම පෙන්වන්න තියෙන්නේ අපි ඔක්කොම එක නාමයකින් හඳුන්වන්නේ සත්ව. සත්ව ප්‍රභේදනයක් තමයි මනුස්ස සත්ව. මනුස්ස සතා. තිරිසං සතා. එතකොට එක ප්‍රභේදනයක් පමණයි අපි. ආයිත් මේ ලෝතලය පෘථුවිය නැවතත් මේක අනිත් ග්‍රහ ලෝක වගේම ගහකොළ නැති, ජලය නැති තැනක් බවට ආයිත්පත් වෙනවා. ඒක ආයිත්පත් වෙනවා ගහකොළ නැති තැනක් බවට පත් වෙනවා. එතකොට ලෝකේ ආයි මේකේ සත්තු නැති වෙලත් යනවා. එහෙමනම් අපි මේ සංසිඳව ගන්නෙ මනෝමය කරදරයක්. එතකොට මේ කරදරේ හැදුනේ මනෝමය වශයෙන්මයි. දැන් ඕන කෙනෙක් දුක් විඳිනවා, ලොකු ප්‍රශ්න තියෙනවා, ඇත්තෙන්ම මේ ප්‍රශ්න ඒ දුක් මනෝමය වශයෙන් හදාගත්ත දේවල්. ඇලීම් කියන ඒවා, ආදර සම්බන්ධතා, ඊපස්සේ හතුරු මිතුරුකම්, යාළු මිතුරුකම්, ඒ ඔක්කොම මනෝමය හදන්නේ. යම් කිසි මනෝභාවයක් හදාගෙන ඒ මනෝභාවයේ එළඹිලා ඒ මනෝභාවය ආස්වාදනය කරනවා. ඒ ආස්වාදනය කිරීමේ ස්වභාවය ඒ ආශාදනය කරන තැනත්තාම නැවත නැවත දකිනවා ඒවයි විභජනය, වෙනස් වීම. සැප දුකට පෙරලනෝ, දුක බයට පෙරලෙනෝ, කනස්සල්ලට කලකිරීමට පත්වෙනෝ, ආයි ප්‍රබෝධයට සතුටටපත් වෙනවා මනෝභාවය. ඒ සියල්ල මනෝභාව. ඉතින් මෙන්න මේ ඥානය පහළ වෙන්න ඕනේ ඇත්තනේ නම් මේ මුළු ජීවිතේම මනෝභාවයක් නොවේද? මේ මනෝභාවයට නේද අපි රැවටිලා ඉන්නේ? මම මගේ ආත්මය වශයෙන් මුලා වෙලා ඉන්නේ කියලා කල්පනා කරාම ආන්න එතනම තියෙන්නේ මොකක්ද? අනිත්‍ය. මෙහෙම මේ අවබෝධය දියුණු කරගෙන ඉස්සරහට වැඩුණහම එයාට එන හොඳ අවබෝධයක් මේ ලෝකයට නිර්වචනයක් ලබා දෙන්න බැහැ කියලා. මේ ලෝකයට නිර්වචනයක් ලබා දිය නොහැක කියලා අවබෝධයක් පහළ වෙනවා. ආන් එතනින් තමයි මේ නිරෝධ ගාමී ප්‍රතිපදාව ආරම්භ වෙන්නේ. නිරෝධ ගාමී ප්‍රතිපදාව ආරම්භ වෙනවා. එතෙන්ට එන්න සෑහෙන්න අමාරුයි අවබෝධයෙන්ම. ඊට පස්සේ තමයි මේ ලෝකෙට නිර්වචනයක්, මේ ලෝකෙට ආගයක් ලබා දීමෙන් ඒ ලබා දෙන සීමාවෙන් ඔබට ගමන් කරනවා. ආන්න ඒකට කියන ලෝකෝත්තර මාර්ගය. දැන් මේව පාලි වචන වලින් තිබුණට ඕක තේරෙන්නේ නැහැ. ස්වභාෂාවෙන්ම තමන් තේරුම් ගන්න ඕන. ස්වභාෂාව තමයි තමන්ගේ ඇඟේ මේ සංවේදන ඇති කරවන්නේ. දැන් ද්විත්ව භාෂාවක් වුණත් ඔය කතා කලාප එච්චර සංවේදන නැහැ ඒක. තේරෙනානේ? දැන් ඔය පිටරට ඉන්න මහත්තයෙක් කිව්වා මේ මම මගේ ළමයින්ට මේ සිංහලෙන් බණින්න කිව්වා. එතකොට ළමයින්ට හැබැයි සිංහල බෑ කිව්වා. ඒගොල්ලෝ කට අරන් බලන් ඉන්නවා කිව්වා. නමුත් මට ෆීලින් එකක් ලැබෙනවා කිව්වා මම බැන්න කියලා. සමහර දවස්වලට මම ඒගොල්ලන්ට ඉංග්‍රීසියෙන් බයිනවා කිව්වා. ඉංග්‍රීසියෙන් බැන්නාම ඒක ළමයින්ට හොඳට දැනෙනවා කිව්වා. ඒ වුණාට මට දැනෙන්නේ මං බැන්නද කියලා. කතාව ඇත්ත නේද? ඒක තමයි කතාව. ඒ නිසා මම බැන්න කියලා මට දැනෙන්න නම් මම සිංහලෙන්ම බනින්න ඕන. මොකද අම්මා තාත්තට හොඳට ලංකාවේ ඉඳලා සිංහල පුළුවන්. නමුත් දරුවෝ පිටරට ඉපදුණු නිසා, ඒ ඉස්කෝලවල ගිය නිසා දරුවන්ට සිංහල බැරි නිසා. එහෙමනම් මේ සංවේදනා තියෙන්නේ මොන භාෂාවෙන්ද? තමන්ගේ මව්බසෙන්. මව්බස කියන එකෙන් අදහස් කරන්නේ නිරන්තරයෙන්ම ප්‍රමුඛතාවයෙන් භාවිතා කරන ලද, කුඩා කල හුරු වෙන ලද ඕනම භාෂාවක් මව්බස තමයි. ස්වභාව ධර්මයේ තුල ආන්නේ නිසා තමයි නිවනත් ස්වභාෂාවෙන්. මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරෙත් ඒක. ස්වභාෂාවෙන්ම ධර්මයේ උගෙනගෙන ධර්මයේ දේශනා කරන මට්ටමට මේ රටේ පිහිටියොත් තමයි මේ රටේ ශාසනය පිහිටියා වෙන්නේ කියලා කිව්වේ ඔන්න ඔය අර්ථයෙන්. අපි මේක ස්වභාෂාවෙන්ම දේශනා කිරීමේ හැකියාවකට. දැන් පාලි කොපිය නෙදෙන්නේ අපි නේද? පාලි කොපිය කර කර දෙනවා. ඒක නෙමෙයි, ස්වභාෂාවෙන්ම කතා කරන්න පුළුවන් මට්ටමට අවබෝධය දියුණු වෙන්න ඕන යම් ආර්ය ශ්‍රාවකයෙක්. සිංහලයා සිංහල බසින්, තායිලන්තින් අය තායි බසින්, බුරුම ඉන්න අය බුරුම බසින්, ඉංග්‍රීසි භාෂාව අය ඉංග්‍රීසි බසින්ම ඒක කතා කරන්න පුළුවන් අවබෝධය පළ වුණාට පස්සේ. අවබෝධයෙන් අවබෝධය පිණිස සමහර වෙලාවට අපේ පිරිනොතුන් හිතන අය ඇති මේ නිවන් දකින්න මොකක් හරි අපේ මේ හිත ඇතුලේ මේ ටික්ටොක් ගාලා දාන්න පුළුවන් ස්විච් එකක් ඇති කියලා. එහෙම එකක් ඇති කියලා මටත් හිතුණා ඒ කාලේ. ඉතින් මම මේ ස්විච් එක අල්ලගන්න සෑහෙන මහන්සි වුණා. හොයාගන්න එපා. අපි එක එක ඇංගල් එකට තියලා මනස බැලුවා මේක කොහොමද කියලා. නමුත් මනසින්ම මනස දකින්න පුළුවන් කමක් නැහැ. ඇසෙන් ඇස දකින්න පුළුවන් කමක් නැහැ. පුදුම නිෂ්පාදනය. ගැලවීමට දන්න මේක හදලා තියෙන්නේ, හැදිලා තියෙන්නේ ඇලීමටයි. ලෝකෙ ඔක්කොම ආකර්ෂණ ශක්තියින් එක්කනේ. දැන් හිරුත් අතාරින්නේ හිරු ආකර්ෂණ ශක්තියකින් ලෝකෙ තියෙන ගොඩක් දේවල් ග්‍රහලෝක එහෙමයි ගිල ගන්නවා. පෘථුවියත් නිකන් ඉන්නේ, මේකත් නොයෙකුත් ග්‍රහලෝක, නොයෙකුත් ග්‍රහවස්තු ආදී ගිල ගන්නවා. මේ කාන්දන් ශක්තිය, ආකර්ෂණ ශක්තිය, ඒ මේක හරි පුදුමයි. තන මනුෂ්‍යයත් එහෙමයි. බලන්න කුඩා කාලේ ඉඳලා භෞතිකවාදී විදියට ගත්තත්, මනෝමයවාදී විදියට ගත්තත් ගිලපු එක නෙමෙයිද කරේ? පොඩි කාලේ ඉඳලා අර අහලපාල හම්බෙන දේවල් කටේ දාගන්න පටන් ගත්ත තැන ඉඳන් එතන ඉඳන් ගිලිනවා. ඊට පස්සේ මනෝමය වශයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ගිලිනවා. මේක ගිලගෙන 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 හරියට අර බ්ලැක් හෝල් එකක් වගේ අර තියෙනව මොනවද, කළු කුහරයක් කියලා එකක් තියෙනවා, ඒක වගේ. ඒකටත් ඇද ගන්නෝ දුහවිලි බවට පත් වෙනවා. දැන් මේ කොච්චර ඇදගත්තත් කොහෙද එකතු වෙන තැනකුත් නැහැ. ඒ ඇදගන්නා වූ වේගය තමයි තමා ළඟ තියෙන ආකර්ෂණ ශක්තිය. මොකද ග්‍රැවිටි එක කියලා කියන්නේ ඒකද? ගුරුත්වාකර්ෂණය වගේ, පොළොවට ඇද ගන්න ශක්තිය වගේ දෙයක්. මිනිස්සු හැමදාමත් සැප හොයනවා දුක් විඳගෙන. හැමදාමත් සැප සොයනවා දුක් විඳගෙන. අවසානයේ සැප නම් හම්බ වෙලා නැහැ, දුක් විඳපු එක විතරයි වෙලා තියෙන්නේ. ඒත් තේරුම් ගත්තේ නැහැ සැප කියලා දෙයක් ලෝකයේ නැත කියන දේ. ඔබ තේරුම් අරගෙනවත් තියනවද ඒක? සල් අපි බලන්නවා අපි තේරුම් අරගෙනද කියලා. සැප කියලා දෙයක් ලෝකේ නැහැ. දුක පොඩ්ඩක් අඩුවීම සැප කොට සලකන්න විතරයි අපිට තියෙන්නේ. දැන් බඩකින්නක් ඇති වෙනවන දුකක් හටගත්තා. දුක පොඩ්ඩක් සංසිඳව ගත්තාම එතෙන්ට නේද අපි සැප කිව්වේ? අන්න හරි. අපි අවුවේ දැවෙනවා. දැවීම පොඩ්ඩක් අඩු කරගත්තාම අපි කිව්වා අන්න එකට සැප කියලා. දුක අඩුවීම සැප කොට සලකනවා මිස සැප කියා දෙයක් ලොව නැත. එහෙමනම් දුක දුරු කිරීමම තමයි සැප. එහෙනම් සැපයි කියලා දෙයක් ලෝකේ නැහැ. සැපයි කියලා දෙයක් ලෝකේ හොයන එක වැරදි. අපි මිනිස්සු සමහර අය සැප විඳිනවායි කියලා කියන්නේ සමහර අය දුක් විඳිනේ ඒවට. ඇත්ත අහලා තියෙනවනේ ගොඩාක් වෙලාවට අපේ අය කියන්නේ සැප විඳිනවා කියලා කියන්නේ දුක් විඳින ඒවට. දැන් අපි හිතමුකෝ ඉන්න ජනාධිපති කෙනෙක් කියලා අපි මිනිස්සු කියන්නේ මොකද ඒක පාට බැලුවාම මාර සැප විඳින්නේ කියලා. කවුරුත් දකින්නේ මේ මිනිස්සයා තණ්හාව නිසා හරි බල තණ්හාව නිසා හරි ලෝභකම නිසා හරි දුක් විඳිනවා කියලා දකින්නේ නැහැ. ඉහළ ආයතන එයක අයිතිකාරයෙක් හරි ප්‍රධානීෙක් හරි සැප විඳිනවා කියලා හිතන ඒ මිනිස්සයා ඒ විඳින දුක දකින්නේ නැහැ. ඒ මිනිස්සයා දකින්නෙත් නැහැ සමහරලාට. එයා අර ප්‍රධානත්වයෙන් පිපිලා ඉන්න නිසා එයා ඒ විඳින දුක දකින්නෙත් නැහැ. ඔක සාමාන්‍යයෙන් දොස්තරලට ගත්තත් ඕකම තමයි. අර දොස්තර කියන මාන්නෙන් ඔය උඩින් ඉන්නවා එයා ඉන්නේ මොනතරම් කුණු ගොඩකද කියලා එයා දකින්නේ නැහැ. ඒ කෙරෙන්න ඕන. නමුත් ඇත්තෙන්ම සෑහෙන්න ගඳ ගන්න පරිසරයක සෑහෙන්න විස බීජ තියෙන පරිසරයක සෑහෙන්න කුණු ගොඩක් එක්ක හැමතිස්සෙම ඉන්න සිද්ධ වෙන. නමුත් ඒ තුළ කොහොම හරි ඉතින් අර අපේ තියෙන කොහොම හරි මේ සමාජයේ මේ කරත්ත අදින්නේ අපේ තියෙන මෝඩකම තමයි. ඒ මෝඩකම නැති වුණොත් එහෙම කවුරුත් කරත්ත දින එකක් නැහැ. කිසිම වැඩක් කරන්න ගන්නේ නැහැ. මේ මං වගේ පැත්තකට වෙලා ඉඳී. තේරෙන්නේ? දැන් පෞල් බර වුණත් කරට අරගෙන මහත් එක්ක ඔය අදින්නේ. තියෙන ගොංකවට. ඒක නැති වුණා නම් එහෙම ඕදාලා ගිහිල්ලා මාන වෙලා පැත්තකට වෙලා ඉන්නවා. එහෙමනම් මේ ගොංකම තියෙන්නත් ඕන. මොකටද? ඕ මේ කරත්ත ඇදගෙන යන්න. දැන් දුක් විඳගෙන පාර ගල් තලන්නේ, තාර දාන්නේ, ඒව මේව කරන්නේ. ඕ ඒ තියෙන තණ්හා බලයට ඒ තියෙන පුදුමයි ඒක දෙයට පුළුවන්. ඒ අගේට ඒ අගේ දුන්නහම ඒ අගේට දුක් විඳිනවා. හැබැයි එක එක්කෙනාගේ අගේ උසස්. මේෂන් බාස් කෙනෙක් අවුවේ තියන්න පුළුවන් රුපියල් 2000කට. ඉංජිනේරු කෙනෙක් අවුවේ තියන්න පුළුවන් දවසට 10-15000කට. ම ඉංජිනේරුව තියන්න බෑ 2000කට. ඌවෙන්නේ අව්වේ මට බෑ කියනවා. 15000ක 2000ක් දෙන්නම් කෝ තව ඉන්නවා. දැනනේ ඒ හැටි. එතකොට මෙතන විදේශ රටකට ගියාම ඌ එයාට දවසට රුපියල් 30-40000ක් ලංකාවේ සල්ලි වලින් වගේ හම්බ වෙන නිසා 50000ක් එයා හොඳට සීතල කනවා. එහෙම නැත්තම් මේ අරාබි රටවල් වලට ගියාම ගින්දර කනවා. කලන්තෙ හැදලා වැඩෙනකොට මේ අයිස් කැට පපුවේ දාගෙන ගින්දරේ ගිනි රස්නේ ඉන්න. මොකද මේ එක එක පරිමාණයට මිනිස්සයව අවුවේ තියන්න පුළුවන්. මිනිස්සුන්ට ජීවිතය පිළිබඳව අවබෝධය ඇති වෙනකොට මිනිස්සුන්ගේ ජීවිතේ වියකිලා ගිහිල්ලා පරවෙලා ගිහිල්ලා ඉවරයි. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා සියලු මනුස්සයන්ටම මොහොතක් නතර වෙන්න, නතර වෙලා ජීවිතේ දිහා බලන්න, අවබෝධ කරන්න, ප්‍රඥා සම්පයුක්තව කටයුතු කරන්න. සම්මුතියක් ඕන, පැවැත්මක් ඕන, කාටත් සිව්පසය ඕන, කවුරු ජීවත් වෙන්න ඕන. නමුත් මේ ජීවිතය කියන්නේ මොකක්ද? හිත කියන්නේ මොකක්ද? සසර කියන්නේ මොකක්ද? කර්මය, කර්මඵලය, විපාකය කියන්නේ මොකක්ද කියලා තේරුම් අරගෙන වාසය කරන්න, සත්‍ය ඥානය පහළ කරගන්න. ඒ ඥානයට අනුව කෘත්‍ය කරන්න. ඊළඟට කෘතඥානය, අවබෝධ වෙච්ච දේ පිළිබඳව ඥානයට පත් වෙන්න. දැන් සත්‍ය ඥානය ඔබට තියෙනවද? ඊළඟට ඒ ධර්මයේ මාර්ගය අනුගමනය කරන විදිය කෘත්‍ය ඥානය තියෙනවද? ඊට පස්සේ ඔබ ධර්ම මාර්ගයේ අවබෝධයට පත් වුණා කියන ඒ කෘතඥානය තියෙනවාද? මෙන්න මේ ඥාන තුන සම්පූර්ණ වෙන්න ඕන. සත්‍ය ඥානය නැත්තම් ඊළඟට ඥානයට එන්නේ නැහැ. අත්හැරෙන්නේ නැහැ. සත්‍ය ඥානය නැත්තම් අත්හැරෙන්නේ මිනිස්සුන්ට අභියෝග නැතුව, ප්‍රශ්න නැතුව ඉන්න බැරි ස්වභාවයක් වගේ දෙයක් තියෙනවා, නලියන ගතියක්. දැන් ඔන්න අවුරුදු කාලේ එනවා. ඕකුන්ට නිකන් ඉන්න බෑ. අපි කොටයක් හිටවමු. කොටයක් ඉඳලා ඒක උඩ කොඩියක් ගහමු. කොඩියක් ගහලා ඒ කොටේ ග්‍රීස් ගාමු. ග්‍රීස් ගාලා අපි නගිමු. මේ ඉන්න බැරි කම නෙවෙයිද? මොකද වෙන මේ ග්‍රීස් ගස් කොහෙවත් නැහැනේ. ඉගෙන ගනින්කෝ, නිකම් පොල් ගහකට නගින්න. ප්‍රැක්ටිකලි, එතකොට ප්‍රායෝගික අවශ්‍යතාවයක් හරි ඇති වෙලා කවදා හරි පොල් ගහකට නැගලා ගෙඩියක් කඩාගෙන කාවේ. ඉතින් ග්‍රීස් ගස් තියනවද කොහෙ හරි නගින්න? හම්බෙන්නේ මොකක්ද නැහැ. නමුත් නිකන් ඉන්න බෑ. ග්‍රීස් ගාලා අපි නගිමු. මන්නම් කරන්නේ මේක කොඩිය ගන්න කිව්වොත් ඉනිමකක් හදාගෙන ගෙනල්ලා අරගෙ තියලා අරගෙ කොඩිය අරන් යනවා. ඇයි යකෝ, ඉනිමගෙන් ගත්තම් මොකද? ග්‍රීස් ගාගෙන ගිහිල්ලා ගත්තම් මොකද? කොහොමත් එකයි. ඊට පස්සේ නිකන් ඉන්න බෑ. දැන් මේ ප්‍රායෝගික දෙයක් පුහුණු වෙනවා නම් කමන්නෑ. මේක මෝඩයාගේ මාසය කියලා කියනවත් ඇත්තේ ඕක නිසා වෙන්නේ නැති. දැන් මෝඩයාගේ දවස පවුණානේ නේද? දැස නිකන් ඉන්න බෑ. දැන් අපි සාමාන්‍යයෙන් මේ දෙහි ගෙඩි කටේ හැන්ද උඩ තියලා ගෙනියනවද? ගෙනියන්නේ නැහැ. එහෙම නෙමෙයි, නිකන් දෙහි මල්ලක් කර තියන් යන්න, ඔළුව උඩ තියන් යන්න ඉගෙන ගත්තා නම් ඒක ප්‍රායෝගිකයි. දැන් මේ හැන්ද උඩ තියාගෙන නිකන් ඉන්න බැරි කමයි. ඊට පස්සේ දුවනවා, අර හැන්ද උඩ දෙගෙඩිය තියාගෙන ඒ දුවනවා. ඒ කාලෙට හරි විවේකයෙන් ඉන්න, ආධ්‍යාත්මික සුවයක් ලබා ගන්න, සහනශීලී වෙන්න, සතුටෙන් ඉන්න. ඊට පස්සේ බයිසිකල් කාර්යය ටික එකතු වෙනවා. අපි අවුවේ ගිනි අවුවේ පදිමු. ඇයි මනුෂ්‍යයාගේ දේහම නිකන් ඉන්න බැරිකමක්. මේක තණ්හාව ආවේගය, අර හොරි හැදිච්ච බල්ලා වාගේ දුවනවා, හැම තැනම දුවනවා, ඌට කසනවා, ඌ දන්නේ නැහැ කසන්නේ ඇයි කියලා ඌ දුවනවා. ඒ වගේ මේ මනුෂ්‍යයාගේ තියෙනවා පින්නතුනේ මහා පුදුම, නිකන් ඉන්න බැරි ගතියක් තියෙනවා. ඒ වේගය කොහෙන්ද හටගන්නේ කියලා බලන්න ඕන. ඇයි ඒ වේග අපිට හටගන්නේ? තණ්හාය ජායති සෝකෝ. මේ තණ්හාව කියන එක නිසා, ඒ තණ්හාවේ දැවීමෙන් හැමතිස්සෙම පිච්චෙන නිසා ඒ මනුස්සයට මේ ලෝකේ සත්‍ය ඥානය පහළ නොවන නිසා, සත්‍ය මාර්ගයේ තේරෙන්නේ නැති නිසා ඔහි විභාගාති දුවනවා. දහමට යොමු වෙන්න, ධර්මයේ ගවේෂණය කරන්න, නිහඬව බලා සිටින්න තමා දිහා ලෝකේ දිහා. මේ පරිසරය දිහා නිහඬව බලාගෙන ඉන්න, අහස දිහා නිහඬව බලාගෙන ඉන්න, තමන්ගේ ඉන්ද්‍රියන් ටිකේ අමුතු වෙනසක් කරන්න යන්න නැතුව, ඇත්තටම ස්වභාවික ක්‍රියාවලිය මොකක්ද? පොත්වල නම් ගොඩක් කියලා තියෙනවා, ඒක එක එක්කෙනා ලියපු එක්කෙනාගේ ඉන්ද්‍රියන් ටිකේ ස්වභාවය වෙන්නේ නැතිනේ. මම බලන්න ඕන මගේ ඉන්ද්‍රියන් වල ස්වභාවය. අතීතයේ පැවතිච්ච විදිය බලන්න පුළුවන්. මගේ සිතුම් පැතුම් ආවේ මොන වගේ රටාවකටද? ඔය උපන්දිනේ දවසේම හරි ෂෝ, මුළු වසරම ආපස්සට හැරිලා බලන්න පුළුවන්. අර ECG එකක් ගන්නවා වගේ අපිට මේකේ ප්‍රස්ථාරයක් හදා ගන්නත් පුළුවන්. වැටීම් ඕ නෙගටිව් මාදිය වෙච්ච විදිය, කම්පන ප්‍රකම්පන සිත්වල හටගත්ත විදිය. එසම මේ දහමින් කරන්නේ අපි උපකල්පනයක් දෙලා මිනිස්සෙක්ව යම්කිසි දෘෂ්ටිධාරියක් කරන්න නෙමෙයි, සමස්තය හඳුනා ගන්න. සමස්තය හඳුනා ගන්න. සමස්තය කියන්නේ සියල්ල. සියල්ල හඳුනා ගන්න. සියල්ල හඳුනා ගත්තහම තමයි සියලු ලෝකයන්හි නොඇලීම, සියල්ලෙහි නොඇලීමේ ඥානය පහළ වෙන්නේ. සබ්බ ලෝකේ අනබිරත සංඥා කියලා ඔය පාලියෙන් කියන්නේ ඒක. අන්න ඊට පස්සේ තමයි පින්නතුනි කර්මය නිරෝධ කරලා බයිසිකලේ පැත්තකින් දියලා වාඩි වෙලා ඉන්න පුරුදු වෙන්නේ. දැන් වාහනයක් හරි බයිසිකලයක් හරි තියෙන කෙනා මොකද කරන්නේ? වාහනයට නැගිනෝ, එහාට යනෝ, මෙහෙට යනෝ, තමන්ගේ හයර් යනෝ, අනුන්ගේ හයර් යනෝ, තමන්ට ඕන ගමයි යනෝ, අනුන්ට ඕන නිසා යනෝ. ඒවා ඔක්කොම ඉවරුනහම නිකන් ඉන්න බැරුවට කොහෙද සංචාරයකුත් යනෝ. කොකනේ කරන්නේ වාහනයකින් නේද? ඒක මනසින් කරන්න මොකද්ද? ඕ තමන්ට ඕන ගමන් යනෝ, අනුන්ට ඕන නිසා යනෝ, නිකන් ඉන්න බැරි වුණාම සංචාරෙත් යනවා. ඔය බුදුහාමුදුරු දේශනා කර ඔය අධ්‍යාත්මික සිද්ධියක්, ඉත්තිවාහනං කත්වා අනුයන්ත දිසෝ දිසන්, පුරිස වාහනං කත්වා අනුයන්ත දිසෝ දිසන් කියලා ඒ පිරිත් සූත්‍රවලදී එහෙම පින්නතුන්ට ඔය වචන ඇහෙන්නේ නැති. මේ වාහනයක් මේක අරමුණු කරගෙන එක එක දිහාවල් වල සැරිසරනවා. මේ වාහනේ පැත්තකින් තියලා වාඩි වෙච්ච දවසර තමයි අර කර්මය නිරෝධ කළා කියන්නේ. ඒ කියන්නේ බයිසිකලේ වාහනේ පැත්තකින් තියලා වාඩි වුණා. ඔබත් බලන්න දැන් තාම වාහනේ නැගලද ඉන්නේ, බයිසිකලේ නැගලද ඉන්නේ, නැත්නම් පැත්තකින් තියලා වාඩි වෙලාද? පැත්තකින් තියලා වාඩි වෙච්ච කෙනාට තමයි චිත්ත විවේකය තියෙන්නේ. චේතෝ විමුක්තිය තියෙන්නේ යහට, අර චේතනාවේ නැගලා දුවන එක. චේතනාවක් ගන්නවා, ඒක නගිනව දුවනවා. දැන් ප්‍රශ්නයක් ඇති වෙන්නත් පුළුවන්. දැන් අපි ඔය ටික දන්නව, නැගලා දුවන්න හොඳ නැහැ කියලා දන්නව. ඒ වුණාට මේ නැගලා දුවනවනේ. ඒක හරියට අර සමහර අය කියන කතාව වගේ තමයි. මොනවද සිහිය පිහිටවා ගන්න නැති වුණහම කියන කතාව තමයි. ඔව් මට කියවෙනවා. එහෙම නැත්තම් ඔව් මට ඔය කෑම පාලනයක් නැතුව යනවා. කෑම කැවෙනවා කියලා කියන්නේ ඒවා. ඒ නිසා තමයි අර සති සම්පජඤ්ඤය කියන එක හොඳට වැඩෙන්න ඕන. හොඳ සිහියෙන් ඉන්න පුරුදු වෙනවා. ධර්මානුකූලව සිහියෙන් වාසය කරනවා. නිගමන නැතුව මේ ලෝකයේ සමග ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව වාසය කිරීමක් එවිට හට ගන්නවා. ඒ නිගමනනේ මිනිස්සුන්ගේ විශාල වශයෙන් ගැටීම් වලට හේතු වෙන්නේ නිගමන. ඒ මනුස්සයාගේ නිගමනය. එක එක එක්කෙන හිතන විදි තියෙනවා. නිගමන එක මනුස්සයෙක් කසාද බැඳ අලුතම තමගේ ගෑනු කෙනාට හුද්දටම ගාල දත් කැඩෙන්න ගාල ඉස්පිරිතාලෙත් යන විදිහට ගාලා මේ සෑහෙන පීඩාවකට ලක් කරලා තිබ්බා. ඉතින් ඒ ප්‍රශ්නේ ඇවිල්ලා අපිටත් කිව්වා. ඉතින් මගේ පිරිමියගෙන් ඇහුවා, ඇයි ඉතින් ඔබ මේ ළඟදිනේ විවාහ වුණේ, ඇයි ගෑනු කෙනාට එහෙම පහර දුන්නේ කියලා. මේ අකා කිව්පිය මුලදිම ගහලා හදාගත්තේ නැත්තම් පස්සේ හදාගන්නවා රේගුව. කොහොමද නිගමනේ? පව්වේ ගෑල්ලා මෙතන හොඳනම ගහලා මූණ ඉදිමෙන්න පාස්ටර් රදින්න ගහලා අර මිනිස්සයා දැම්ම හදාගත්තේ නැතුණු පස්සේ හදාගන්න බෑ. ඒ නිසාම මුලදිම දෙකක් තුනක් ගහලා ගන්න හදාගන්න. ඒ වන්සේ ගහලා හදාගන්න එක නෙවෙයි සදාකාලික මේ යකෙක් කියලා හිත යටින්
වෛර කරන්න පටන් ගනී. අනිත් පැත්තෙන් ඒ ළමයා ඉතින් හොඳ නිසා සද්ද නැතුව ඉන්නේ නැති. නැත්තම් සදාකාලිකව මේ යකෙක් එක තමයි ඕ තමන් මේ විවාහ වුණේ කියලා හිතන්න පුළුවන්. ඉතින් අර මනුස්සය කෙනෙක්මනේ ඒක නෙමෙයි. මම බය කරලා හදා ගන්නවා කියන එක. අනිත් පැත්තෙන් වෙන්නේ මොකද්ද කියලා මනුස්සය දකින්නේ නැහැ. නිගමන එහෙමයි. දැන් මේ ස්වභාව ධර්මයේ පැත්තෙන් කල්පනා කරන්නේ මොකද්ද කියලා මිනිස්සු හිතන්නේ නැහැ. මගේ ඉඩම, මගේ රට, මගේ ජාතිය, මගේ බොඩි එක කියලා මෙහෙම හිතන් ඉන්න මිනිස්සු. අර මිනිහා වගේ තමයි. ඒක පැත්තකේ. ඉතින් බුදුහාමුදුරු දේශනා කරන මේ මහ පොළොව hina වෙනවා මිනිස්සු හිතන දේවල් වලට කියලා. ternary මහ පොළොව hina වෙනවා. දැන් මේ රට ප්‍රමාණිකූලව ආක්‍රමණය කරනවා. ඒක මුස්ලිම්ස්ලා බොහොම සූක්ෂම විදියට කරනවා. ඒගොල්ලන්ට මේ දැන් ওই මහා කැලෑවල් කපන්න නැතුව මෙහෙම උඩට බිල්ඩින් ගහලා නිවාස නැතියට ඕනනම් දෙන්න පුළුවන්. නමුත් අර කැලෑවල් කප කපා හැරි මිනිස්සුන්ට පුළුවන් තරම් අක්කර භාගේ භාගේ වහරි දෙන්නේ ඇයි? ඒගොල්ලන්ට උවමනා වෙලා තියෙනවා මේ පොළොව බිම අල්ලගන්න. එතකොට මේ කොළඹ ඉන්න මුස්ලිම් ව්‍යාපාරිකයෝ එහෙම මේ මොකද කරන්නේ? ඒගොල්ලන්ගේ සල්ලි වලේ අර පොළොන් නරුව ඈත ප්‍රදේශවල කුඹුරු එහෙම තියෙනවනේ අක්කරේ 5000යි. ගන්නවා සල්ලි වලට, සල්ලි වලට අරගෙන ඒගොල්ලන්ටම ආයෙ වැඩ කරන්න දානවා. හැබැයි බිම කොහොම කොහොම හරි ඔක්කොම සල්ලි වලට ගන්නවා බිම. මේ උපాయ මාර්ගයකින් අනාගතයේ වුන් සිත කරන්න මොකද්ද? සමස්ත රටම, සමස්ත ජාතියම, සමස්ත වටිනාකම මුදලට, සල්ලි වලට ගන්නවා. හැබැයි ඉතින් මේ මිනිස්සු දන්නේ නැහැ කොච්චර අයිතිවාසිකම් හදාගත්තත් ඕ වැඩක් නැහැ. අනාගතයේ තාක්ෂණයේ දිනුනු එක න්‍යාස්ටික බෝම්බයකින් ඉවරයි කියලා ඔක්කොම. එහෙම ආක්‍රමණය වෙච්ච රටවල් වලට එහෙම වුණා වෙනවා. නමුත් ඒ තමයි මනුෂ්‍යයාගේ වැරදි අවබෝධය. ඒක එහෙම තමයි ලෝකේ හැටි. මේ මහ පොළොව බදා ගන්න හදනවා. ඉතින් මේ මිනිස්සු ආගමික මනසක් හදන්න නැතුව මේ මිනිස්සයාගේ මොලේ ඇතුලේ මානව මනසක් හදන්න ඕන. කිසි කෙනෙක් එක්ක මට ගැස්ටනයක් නැහැ, තියෙන්නේ දෘෂ්ටියත් එක්ක ගැස්ටනයක් විතරයි. මානවයා මිනිස්සයා ශාරීරිකව ගත්තාම සියලු දෙනාම සත්වයෝ. ඒක මුස්ලිම් සතාද, දෙමළ සතාද, බෞද්ධ සතාද කියලා එකක් නැහැ. සතෙක් නේද? කනවා, හුස්ම ගන්නවා, මොනවා ජීවත් වෙනවා, ළමයි බමයි හදනවා, ජීවත් වෙනවා. මේ සතෙක්. හැබැයි මේ සතාගේ ඇතුලේ තියෙන එක තමයි ප්‍රශ්නේ. අනේ නිසා මේ ඇතුලේ තියෙන එක හැදුවේ නැති වුණොත් අපි භාවනා කර කර ඉන්නවා. ඕ අපි භාවනා කරන මෙට්ටෙත් ඇදගෙන යනවා. මේක වෙන ආගමික ස්වරූපයකින් ගියත් කමන්නේ. මානව දයාව, සත්‍ය වෙන ආගමකින් කිව්වයි කිව්වත් කමන්නේ. ඒත් කමන්නේ. සත්‍ය කතා කරනවා අපි ඒකත් එක්ක එකතුයි. මිත්‍යා දෘෂ්ටිය, වෛරය, ක්‍රෝධය මිනිස්සුන්ගේ හිතවල ඇති කරන්නේ නැතුව උපායශීලී, උපක්‍රමශීලී විදියට මිනිසුන්ව මුලා කරන්නේ නැතුව, ආක්‍රමණය කරන්නේ නැතුව කටයුතු කරනවා නම්. ඒකෝ මේ ධර්ම අවබෝධය කරගන්න අයට දරුමල්ල හදන්න බැරිද? විවාහ ජීවිත ගත කරන්න බැරිද? ඒකට මොකක් හරි වෙනවද? එහෙම දෙයක් වෙන්නේ නැහැ. දැන් බලන්න ඔය විසාකා මහ උපාසිකාවල දරුවෝ කී දෙනෙක් හිටියද? 16කටත් වැඩි හිටිය, 20 ගණක් හිටිය කියලා කියනවා. එක එක ගණන් එක එක තැන්වල තියෙනවා. නමුත් කොහොම හරි 16කට වැඩි ඉඳලා තියෙනවා. ඒ කියන්නේ හැම අවුරුද්දෙම දරුවෙක් බඩේ තියාගෙන තමයි මේ ඔක්කොම වැඩ කරලා තියෙන්නේ බලනකොට. ඒක නිකන් හිටියද? මම මාර්ගඵල ලැබලා තියෙන්නේ රට්ටු මොනවා ගියයිද කියලා ළමයා දන්නේ නැතුව හිටියද? ඈ දැන් මෙහෙ නම් එහෙම අහනවත් එක්ක පොඩි නිවාඩුවක්වත් දුන්නේ නැද්ද බං කියලා. මේ සිංහලයට බෞද්ධයට නිවැරදි දර්ශනයක් නැහැ විශේෂයෙන්. දර්ශනයක් නැති නිසා නෙගටිව් අදහස් නිකන් ප්‍රාථමික ඍණාත්මක අදහස් තමයි ඇති කරගත්තේ. ඉතින් උන් කන්නේත් නැහැ, බොන්නේත් නැහැ, බොනවා හොඳට බොනවා, විඳින්නේ නැහැ, ජීවිතේ සතුටින් ඉන්නේ අර මත්ද්‍රව්‍ය බොන එක මිනිස්සු ටික කරනවා. ජීවිතේ ආස්වාදනය කරන්නේ. ඉතින් අපිත් මේ බොන මනුස්සයෙක් හිටියා. ඉතින් මං කෝ බොන සල්ලි වලින් මොනවා හරි මේ ගෙදරට අවශ්‍ය කරන බඩු මුට්ටු, ටොපි චොක්ලට්, අරෝමේ ටිකක්, අයිස්ක්‍රීම් ටිකක් දාගෙන ඇවිල්ලා ගෙදර පවුලේ කට්ටියත් එක්ක කාලා බීලා සතුටු වෙන්න බැරිද? අර බොන අරක්කු බෝතලේ සල්ලි වලින් බැරිද? ඒ වගේම ওই බොන තැබෑරුම් වල හූදු පෙට්ටියන වල ඉන්නවට වැඩියි නෝනට ලස්සන ඇඳුමක් දීලා නෝන පොඩ්ඩක් සැලොන් එකට එක්කන් ගිහිලා කොණ්ඩෙ එහෙම කපලා ඇයි බබ එහෙම උගුල්ලා මේකප් එකක් එහෙම දාලා පොඩ්ඩක් ලස්සන කරලා අරගෙන දත් ටික මද්දලා නේද පොඩ්ඩක් අරගෙන රවුමක් ගිහිල්ලා මේ ওই මල් උද්‍යානයක් බලන්න, පරිසරය බලන්න, දෙන්නත් එක බයික් එකේ රවුමක් ගිහිල්ලා ආවහම කොහොමද වැඩේ? එහෙම ආස්වාදනයක් ලබන්න උන්ට තේරෙන්නේ නැහැ. ඒක නරක ආස්වාදයක්ද? ඒක ජීවිතයට හිත කරයි. අයිති කර ආශාදයක් නෙමෙයි. ඒ තමන්ගේ රොහනත් එක්ක යවෝ. තම සන්තෝෂයෙන් ඉන්නේ ඒක. අහිති කර ආශාදයක්ද? නමුත් මිනිස්සුන්ගේ ඔළුවට ගිහිල්ලා තියෙනවා බීලා මහමග වැටලා හිටියත් කමන්නේ. දැන් ලංකාවේ දකින්න නැති දෙයක් කලාතුරකින් තමන්ගේ නෝනගේ අතින් අල්ලගෙන යන මිනිහෙක් දකින්න හම්බෙන්නේ අතිශයින් කලාතුරකින්. නමුත් ඔක යුරෝප රටවල නම් නිරන්තරයෙන්ම දකින්න තියෙනවා. මේ නෝනම වෙන්න ඕනේ අහල පහල කෙනා වුණත් අතින් අල්ලගෙන යනවා. වැඩ කරන කෙනාගේ වුණත් ඒවා අතින් අල්ලගෙන යනවා. කුඩි ඉහෙලගෙන යනවා. ඒ උදව්වෙම සලකනවා. මෙහි එක වෙන්නේ ඇයි? එතකොට ජීවිතේ මිනිස්සු ගැෂ්ඨණේ වෙලා තියෙන එක්තරා දේවල් වලකට ගැෂ්ඨණේ වෙලා තියෙන්නේ. අම්මා තාත්තා වුණත් ළඟින් ඉන්නේ ලාම්පු නිවාගත්තට පස්සේ. ලං වෙලා පොඩ්ඩක් අරින් නැත්තම් දරුවෝ ඉන්නෝ යකෝ එන්න එපා කිට්ටුවට කියලා එලවල දාලා ඉන්නේ. ඇයි ඒ දෙන්න ආදරෙන් ඉන්නවා කියලා පෙන්වුවාම ඒක කුණු හර්පයක්ද? ඈ ඒක කුණු හර්පයක් නෙවෙයි. ඕනම දෙයක් කුණු හර්පයක් විදියට කරන්නත් පුළුවන්, ආදරණීය විදියකට ඒක කරන්නත් පුළුවන් නේද? ඒක චේතනාත්මක, ඒක හැඟුමක් වෙන විදිය. චේතනාත්මක ස්වභාවයක් ඒකේ තියෙන්නේ. එතකොට ඒ දිහා ඒ පිළිබඳව ඒක දයාන්විතව බලන්න, ලයාන්විතව බලන්න, කරුණාවෙන් බලන්න, මෛත්‍රියෙන් බලන්න, ඒ චින්තනේ හැදෙන්න ඕන, චින්තනේ හදා ගන්න ඕන. ඒ දයාන්විත භාවය නැති වුණහම කොහොමද සමාජයේ ඇති වෙන්නේ? හදාගන්නේ අන්නේ චින්තනය, ඒ සංස්කෘතිය. ඒක මොකක් හරි අනවබෝධයකින් අර නිගණ්ඨ සංකල්පිත භාවයක් කොහොම හරි බුදුදහමෙන් බැහැරව මිනිස්සුන්ගේ ජීවිතවල එබ්බිලා තියෙනවා. ඒ නිසා අපිට අර නකුල මාතාල, නකුල පිතාල දකින්න හම්බ වෙන්නේ නැහැ බුද්ධ කාලේ හිටපු. වැදගත්ම වෙන්නේ ප්‍රේමය, ආදරය තමයි වැදගත්ම වෙන්නේ. නමුත් මේ බුද්ධාගමේ මේ ගියපු නැති නිසා මිනිස්සුන්ගේ හිතේ වැදගත්ම දේ තමයි ගැටීම. හැමදෙස්සම ගැටිලා ඉන්නේ. සුහදත්වයේ දකින්න නැහැ. දැන් ඔය ගැටීම කියන ආශ්වාදනය වින්දනය කරන ස්වභාවයකුත් තියෙනවා, ප්‍රේමය කියන එක තියෙනවා. දැන් ප්‍රේමය කියන එක වින්දනය කරන්න හැකියාව තියෙන්නේ විශ්වාසයේ මත. එකිනෙකාට තියෙන උපකාරක සහයෝගික සිත් මත. තේරුණානේ නේද? එකිනෙකාගේ අගුණ නොසවන ගුණයකින් වාසය කිරීමේ මත තමයි මේ ප්‍රේමය කියන ආස්වාදනය මිනිස්සෙක් ලබන්නේ. ඒ කියන්නේ ප්‍රිය ඇසින් දැකීමෙන්. එතකොට අප්‍රිය ඇසින් දැකීමෙන් ඕ මිනිස්සුන්ට වෛරය, ක්‍රෝධය, තරහව හැමතිස්සෙම ඇද කුද බලාගෙන, එයාගේ ඇදට මෙයා ඇද දෙකක් කියනෝ, මෙයාගේ එක ඇදයට අරයට ඇද හතරක් කියමින් ඇද කුදත් එක්ක කෂ්ටනේ වෙන. එහෙනම් මේ වෛරයට ක්‍රෝධයට මේ ජීවිතේ තේරුම් ගන්න බෑ. එහෙනම් දයාවට ප්‍රේමයට තමයි ජීවිතේ තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා යසෝදරා විය දාලා ගියේ දයාවෙන් ප්‍රේමෙන්. ආයි ඒ ප්‍රේමේ තිබිච්ච නිසාම තමයි ආයි ආවේ. ඇවිල්ලා යසෝදරා විය ඉන්න තැනට ගිහිල්ලා, ඒ කියන්නේ හිටපු කාමරයට ගිහිල්ලා ඇගේ ආදරය, ඇගේ කරුණාව ඇයට පල කරන්නට ඉඩ දුන්නේත් ඒ තිබුණු අන්න ඒ ආදරය නිසා. එතකොට මොකද්ද මේ බුද්ධාගම කියන්නේ? මේ තණ්හාව හොඳ නෑනේ, ඊර්ෂ්‍යාව අරකම. දැන් ඔබ ගිය සතියේ පස්සයක් ඇව මේක කන්නද මේක නොකන්නද කියලා. මම කව කන්න ඕන නම් කාපන්, නොකන්න ඕන නම් නොකාපන් කියලා. මිනිහට මේක අප්සෙට් වෙන්නේ නැත්තේ විසවාරලාට. මොකද්ද ඒක උබන කියලා. එතකොට මේක කන්න ඕන පාර්ශවයේ හිටියනම් මේ කියන්නේ කන්න අපිට කියලා යා හිතනවා. එතකොට නොකන්න පාර්ශවයේ ඉන්න කෙනා හිතනවා මේ හාමුදුරුව අපිට කියන්නේ නොකන්න. නමුත් ඇත්තටම වැදගත් ඔය කන එකවත් නොකන එකවත් නිමිති රුම් ගන්න එක. මොකද්ද කන්නේ? ඇයි කන්නේ? ඇයි නොකන්නේ? මොකද්ද නොකන්නේ? මෙන්න මේ චින්තනය උසස් කරවන්න මට අවශ්‍ය. ඉතින් එක්ක නොකාපන් කියලා දැන් මට කියන්න පුළුවන්. ඕක බලුවමනයක් වාගේ කියලා කල්පනා කරපන්. ඕක කෑවහම මෙහෙම වෙනවයි කියලා කල්පනා කරපන්. ඕක කෑවත් වැඩක් නැහැ, ආයි ආයි කන්න හිතනවයි කියලා කල්පනා කරපන්. කල්පනා කරලා ඉවරලා ඕක නොකා ඉඳපන් කියලා කියන්න පුළුවන්. වැරදි තැනින් ධර්මයේ තේරුම් ගත්තහම මොකද වෙන්නේ? පුදුම අනාථ වීමක් වෙලා තියෙනවා. පුදුම අනාථ වීමක් වෙලා තියෙනවා. හරියට ඇහෙන් ලස්සන රූපයක් දකින්නේ, ලස්සනට ඉන්නේ නැහැ, ලස්සනට ගෙවල් දොරවල්වත් තියාගන්නේ නැහැ. දැන් ওই බෞද්ධ ගෙවල් එහෙම බලන්න ගම්මානවලට විශේෂයෙන් ගියාම මේ තියෙන සම්පත් තියෙන ලස්සනට තියන් ඉන්න ඕන තරම් මහ පොළව තියෙනවා, මල් වැවෙනවා ඕන තරම්, ඒ පසුබිම් තියෙනවා. නමුත් පිළිවෙලක් නැහැ, ලස්සනක් නැහැ, පිරිසුදුවක් නැහැ. ඒක හරිම සෝචනීය තත්ත්වයක්. එහෙනම් මෙලව ජීවත් වෙන ස්වභාවයෙන් තමයි කෙනෙක්ගේ පරලොව තීරණේ වෙන්නේ. මෙලව ජීවත් වෙන ස්වභාවයෙන් තමයි පරලොව තීරණය වෙන්නේ. ඒ නිසා ඔබ මෙලව ජීවත් වෙනවා නම් හොඳට බොහොම හොඳයි. එහෙමනම් අපි බුද්ධ ශාසනය තුල කෑමක් හෝ නොකෑමක් හෝ ක්‍රියා කිරීමක් හෝ නොකිරීමක් හෝ නෙමේ, අවබෝධයෙන්. බුදුහාමුදුරුවෝ බොහොම උසස් දාන වළඳනවා. එල්හාලේ දත් දානෙත් වළඳනවා. දානේ නැතුවත් වැඩ ඉන්නවා අවබෝධයෙන්. ඉහළ රජ ආසන වල වැඩ ඉන්න ඔය රාජමාලිගාවලට වැඩියම රාජාසනයට තමයි බුදුහාමුදුරන්ට ඇතිරිලියලා වැඩ ඉන්න කියලා කියන්නේ. එහෙම නැති වෙන ආසනයක වැඩ වුණොත් එහෙම රජුන් බිමින් වාඩි වෙනවා. අවබෝධයෙන් පරිහරණය කළයි. මේ ලෝකය ගැන මේ විදිහට අවබෝධය පහළ වුණාට පස්සේ නිතැතින්ම ඒ ජීවිතේ සංයමයකට පත් වෙනවා. අවබෝධය පහළ වෙන්න සංයමයකට පත් වෙනවා ස්වභාවයෙන්ම. දැන් අවබෝධයකට පත් වෙච්ච උසස් මිනිස්සෙක් කවදාවත් කෙනෙක්ගේ දේ හොරගම් කරයිද? හිමින් සැරේ බලාගෙන ඉඳලා බෑග් එකක් උස්සන් යයිද? එහෙම දෙයක් කරන්නේ නැහැ. මොකද නිතティන්ම සංයමයට පත් වෙලා. අවබෝධයට පත් වෙච්ච අංකල් කෙනෙක් බස් එකක ගිහිල්ලා ජැක් එකක් ගහගෙන යයිද? යන්නේ නැහැ. අවබෝධයෙන්ම පත් වෙලා. ඈ බොරුවට නිඳ යනවා වගේ අනිත් අයගේ ඔඩොක්කොල්ල නිදාගන්නේ යයිද? යන්නේ නිතティම්ම සංයමයට පත් වෙලා මම කෙනෙක් කෙනෙකුට හිරියරයක් නැතුව පීඩාවක් නැතුව වාසය කරන්න ඕන කියලා කල්පනා කරලා පාඩුවේ ඉන්නවා. අන්න සමහරලාට නිදිමත වෙලාවට ඔඩොක්කෝ තියාගන්න කිව්වොත් අන්න තියාගනිය ඕන නැතුව මේ බලහත්කාරයෙන් තියාගන්න යන එක නේ. නිතティම්ම සංයමයට පත් වෙලා ඒක සාමාන්‍ය ස්වභාවයක්. අවබෝධය වැඩි වෙන්න ජීවිතේ මිනිස්සෙක් නිතティන්ම සංවර සීලයක් හට ගන්නවා. වාචික සංවර සීලයක් හට ගන්නවා. දැන් අපි මේ කුණුහරුප දන්නේ නැතුවද මේ ලෝකෙ පාවිච්චි කරන? ඔයත් දන්නව නේද ලෝකෙ පාවිච්චි කරන ඔක්කොම කුණුහරුප දන්න. නමුත් අපි කියන්නේ ඇයි? ඒක අපේ කට දූෂ්‍ය වෙන, සිත දූෂ්‍ය වෙන, දුනිය අනිත් අයගේ සිත දූෂ්‍ය වෙන වචන. ඒ නිසා අපි මේ වචන කියන්න උවමනාව නැහැ. ඒ වගේම බොරු, ප්‍රලාප, වහසිබස් සමහර දේශපාලඥයෝ වගේ ඒව අපිට කියන්න උවමනාද? අපි කියන්නේ නැහැ. මොකද අපිට එහෙම ඒව කියලා අපිට ලබා ගන්න දෙයක් තව කෙනෙක්ගෙන් ලබා ගන්න දෙයක් නැහැ. තව කෙනෙක්ගෙන් ලබා ගන්න දෙයක් නැහැ. ඒ නිසා එහෙම උමනා නැහැ. බොරු වරුණා කරන්න උමනාවකුත් නැහැ. ඈ බොරු ප්‍රලාප කියන්න උමනාවකුත් ඒව නැහැ. නිතティම්ම ඒ උමනාව නැති වෙනවා. ඇයි? යාට ඉලක්කයක් නැහැ. ලැබිය යුත්තේ ලබලා මේ දැන් තමයි යාගේ පෝසත්කම තියෙන්නේ. පූර්ණත්වයේ තියෙන්නේ මේ මොහොතේ මේ දැන්. ජයග්‍රහණය තියෙන්නේ මේ මොහොතේ. හෙට නෙමේ, අනිද්ද නෙමේ, මේ මොහොතේ ජයග්‍රාහී වීම නිසා සිටින්නේ. එහෙමනම් ඔබට ජීවිතේ හමු වෙන හැම මොහොතක්ම මේ මොහොතක්. ඒ වගේම ජයග්‍රාහී මොහොතක් අපිට හෙට කවදාවත් හම්බ වෙන්නේ නැහැනේ. හැමදාම මුණ ගැහෙන්නේ, හැම මොහොතකම මුණ ගැහෙන්නේ මේ මොහොත. එහෙමනම් ආධ්‍යාත්මික සිත පතුලෙන්ම තමයි ධර්මය කියන එක ගොඩ නැගෙන්න ඕන. ඒකට කියනවා ප්‍රතිපත්ති. ධම්මානු ධම්ම ප්‍රතිපත්තේ. ප්‍රතිපත්ති එන්නේ ඇතුලෙන්මයි. ඇඟ ඇතුලෙන්මයි නිකම් මෙහි රයිසින් තවරනෝ වගේ මේක ඇඩ් කරන එකක් නෙමෙයි. ප්‍රතිපත්ති ඇතුලෙන්ම එන දේවල්. ආධ්‍යාත්මය තුලින්මයි මතුවෙන ප්‍රතිපත්ති. ද්වේෂය උඩින් කරුණාව තැවරුව ඇතුලේ ද්වේෂය වගේ තියෙන උඩ අයිසින් තවරලා තියෙන්නේ. කොයි වෙලාවක හරි ද්වේෂය මතුවෙන අයිසින් පෙරලගෙන. මානේ තියෙන අය ඒත් එහෙමයි. භාවනා සමාධි භාවනාවන් වලින් පමණක්, ඒ කියන්නේ මේ ලෞකික සමාධි භාවනා යෙදෙන Hindu භාවනා ක්‍රම තියෙන. ඒ භාවනා ක්‍රම බුදුදහමේ භාවනා ක්‍රම, විදර්ශනා භාවනා ක්‍රමනේ. එතකොට ඒ භාවනා ක්‍රම තියෙන. ඒ භාවනා ක්‍රම වලින් කරන්නේ යටපත් කරනවා. ඒ කියන්නේ සමාධිය එළඹ ගන්නවා, අනිත් ඒවා ඔක්කොම පැත්තකට දාලා. සමාධිය තියෙනකන් අර දේවල් එන්නේ නැහැ. සමාධිය නැති වෙච්ච ගමන් මතුවෙනවා. අපේ හොඳ හාමුදුරු කෙනෙක් හිටියා, හොඳ සමාධිය දියුණු කරගත්ත හාමුදුරු කෙනෙක්. උන්වහන්සේ දවසට 3 වතාවක් විතර හොඳින් සමාධිය දියුණු කරගෙන වැඩ ඉන්න හාමුදුරු නමක්. ඒ අවසානේ ලෙඩ වුණා. ලෙඩ වුණාම සමාධිය ප්‍රගුණ කරන්න බැරි වුණා. උන්වහන්සේ ජීවිතේ කාලෙටම අසභ්‍ය වචන නොකියපු හාමුදුරු කෙනෙක්. ජීවිත කාලෙටම මස් මාංශ වැළඳීමින් වැළකී හිටපු සාමහාංශ කෙනෙක්. ඒ සිල්වත් වැඩ හිටියා. නමුත් අවසාන ලෙඩ වුණාම සමාධිය වඩා ගන්න බෑ. මෙන්න කුණුහරුප කියන පටන් ගත්තා. එයි සමාධිය පිරිහුණා. අර මොළෙන් මෙතෙක් කාලයක් කරපු කන්ට්‍රෝල් එක නැති වුණා. දැන් අර ඇතුලේ තියෙන ස්වභාවය මතු වෙලා අසභ්‍ය වචන කියනවා. ඊට පස්සේ මස් මාළු කන්න ගේන්න ඉල්ලනවා. මට මෙච්චර කාලයකට කන්න හම්බුනේ නැහැ, දැන් මට ගෙනල්ලා දීපී කියනවා. ඒක සීලයක් හැටියට, රුතයක් හැටියට දේවල් තද කරගෙන හිටියා. කන්න ආසයි, කන අයටත් බැන බැන හිටියා. නමුත් ආසාව ඇතුලේ තිබුණා. එහෙමනම් ආසාව ඇතුලෙන්ම යොදුරා දාන්න ඕන. එහෙනම් කාලනං ඕක සනීප වෙන්නේ කාපිය නොකා ඉඳන සනීප වෙන්නේ නොකාපිය කියන්නේත් ඒකයි. අර බුදුහාමුදුරු කකුළු මස් කන්න කියලා කිව්වේ මොකද? මේක සංසිඳෙන්නේ නෑ, මේ මිනිහා මේක කනක. දැනනේ. දැන් අවසාන කාලේ වෛද්‍යවරුත් කියන්නේ හොඳ කරගන්න බැරි ලෙඩෙක් වුණාම මෙයා සතුටු දෙයක් කන්න බොන්න දීලා තියාගන්න කියලා. මොකද හිත සංසිඳවන්න ඕන. අපිත් යනෝ මතක බණවලට ගියාම අහන්න, ඉතින් අම්මට මොනවද කෙරෙන්න ඕන? මට බෙල්ලන් වෙල පන්සල බලන්න ඕන කියලා කිව්වහම මං ඉතින් හනික කියනවා, මේ අම්මා සීට් එකේ වාඩි කරන්න බැරි නම් වාහනවල වෑන් එකක හරි සීට් ගලවල මෙට්ටේ දාලා විශේෂ අවසරයක් හරි අරගෙන අර වාහනේ පන්සලට ඇතුල් කළා ගිනිල්ලා මේ පන්සල පෙන්වන්න මේ අම්මට. ඇයි? එතකොට තමයි අර හිතේ සංසිඳීම ඇති වෙන්නේ. එහෙම නැත්තම් කනස්සල්ලක් තියෙනවා නම් අන්න අපි කියනවා අහවල් කෙනාට සමා වෙන්න කියන්න ඕන කියලා සමහර අය කියනවා. එතකොට ඒ කෙනාව කැඳවලා ඒ කෙනාට මේක කියන්න සමාව ගන්න දෙන්න. අහවල් කෙනාට ණයක් තියෙනවා ගෙවන්න ඕන කියලා කියනවා. එතකොට ගිහිල්ලා ඒ ණය ගෙවන්න කටයුතු කරන්න. එහෙමනම් මේ ආධ්‍යාත්මය එතන මරණයෙන් ගැලවෙන්න එයා ඒ කටයුත්ත කරනවා. සංසිඳව ගන්නවා හිත. යුතුයකම් ඉෂ්ට කරනවා. සමා වෙන්න කියලා කියනවා. එතකොට මේ අපේ ජීවන්ත සිටියේදීත් මේ ආධ්‍යාත්මික විමුක්තිය ලබන්නේ මෙන්න මේ ආකාරයෙන් සුද්ධ පවිත්‍ර කර ගැනීමෙන්. අපි දිට්ටිගතව ඉන්නකම් කවදාවත් අපේ සක්කාය දිට්ඨිය ඉගිලෙන්නේ නැහැ. මොකද සක්කාය දිට්ඨිය අපි දිට්ටිගත වෙනකොට සක්කාය දිට්ඨිය එකෙන් ආහාරය කරගෙන මෙතන පෝෂණය වෙලා නැතර වෙනවා. අපේ දිට්ටිගත භාවයෙන් නිසා තමයි සක්කාය දිට්ටි ජීවත් වෙන්නේ. අපේ මමායනය නිසා තමයි සක්කාය දිට්ටිය ජීවත් වෙන්නේ. ඒකට කියන මනෝ සංචේතනාහාර. ඒ කියන්නේ අපි චේතනාත්මක ගුණයක දිට්ඨියක රැඳෙනකොට ඒක ආහාරය කරගෙන තමයි භවය මෙතන පවතින්නේ. අපේ දිට්ඨිගත එක අශේෂ විරාග කියන තැනින්ම ශේෂයක්වත් නැතුව දිට්ඨිගත ස්වභාවය ශේෂයක්වත් නොවැළෙන මට්ටමට මනස පවත්වනකොටම එතනින් ඉගිල්ලලා යනවා. හැබැයි ඒක කාල වෙන්නත් පුළුවන්, නොකා වෙන්නත් පුළුවන්. ඒක මෙතනින් අයින් වෙන්න ඕන. එච්චරයි තියෙන්නේ. තේරුණානේ? දැන් අපි එක හාමුදුරු කෙනෙක් බණ අහන්න ආවා. උන්වහන්සේගේ ලොකු හාමුදුරු ගොඩාක් අසනීපයි, මේ ඔත්පල වෙලා ඉන්නේ. උන්වහන්සේ කියන බණ අහන්න ආවත් හාමුදුරුවනි, මගේ හිත මේ අර ඔත්පල වෙලා ඉන්න හාමුදුරුව ගැන තමයි අවධානයට පත් වෙන්නේ. මේ ඉතින් මට හිත පිහිටව ගන්න බෑ ධර්මයේ කිව්වා. ඉතින් මං කෝවා හරි. එහෙනම් කරන්න තියෙන්නේ ඔබ වහන්සේ හාමුදුරුවන්ටම උපස්ථාන කරන්න. කළා ඉවර වෙලා ඒ කටයුතු ඉවර වෙච්ච දවසක ඇවිල්ලා බණ ටික අහන්න. එතකොට හාමුදුරුවන්ට අවුරුදු ගණන් ඇදගෙන ඉන්න ඕනේ. ෂණිකවම අවබෝධ කරගන්න හැකියාව ලැබෙයි. නැත්තම් ඔහේ සිත ඇදගෙන ඇදගෙන ඉඳීවි. තමන්ගේ යුතුකමක් වගකීමක් ඉෂ්ට වුණේ නැහැ කියන කම්පණයනුත් ගොඩක් කල් යාවේ ධර්මයේ තේරුම් ගන්න. ඒ නිසා තමන්ගේ කළ යුතු කාර්යය අවසන් කරලා බණ ටික අහන්න ඉක්මනින් අවබෝධ කරගන්න. ඉතින් උන්වහන්සේක පිළිගත්තා. උන්වහන්සේ අර වයසක හාමුදුරන්ට පුළුවන් තරම් කාලයක් උපස්ථාන කරා. ඊට පස්සේ ඊළඟ උපස්ථායකයෙක් ආවට පස්සේ දැන් එක්කෙනෙක් ඉන්නවා කියලා උන්වහන්සේගේම ඥාති කෙනෙක් ආවා. දැන් ඉතින් මට නිදහස් වෙන්න පුළුවන් කියලා ඊට පස්සේ බණ ටික ඇහුවාම තේරුම් ගත්තා. උන්වහන්සේට සරල මෙන්න මෙහෙම දෙයක් කිව්වේ. උන්වහන්සේ ඒ දෙයින් අවබෝධ කරගත්තා. උන්වහන්සේගෙන් ඇහුවේ නිවන දැන් දෙන්නම් දැන් ගන්න ලෑස්තිද කියලා ඇහුවා. තේරුණානේ? නිවන දැන් දෙන්නම් දැන් ගන්න ලෑස්තිද කියලා ඇහුවා. එච්චරයි ඇහුවේ. උන්වහන්සේ නිකම් බොරුවට අර උඩින් කියන වචන වගේ එක පාරට උත්තරයක් දුන්නේ නැහැ හාමුදුරුවෝ. මොකද හදවතින් එන්න ඕන ඒ උත්තරේ, පූර්ණ ශක්තියකින් ඒ උත්තරේ දෙන්න ඕන. නැත්තම් ඉතින් අර කටකජු ගන්නවා වගේ, හා ගන්න දැන් දෙන්නකො බලන්න. එහෙම කිව්වට වැඩක් නැහැ. ඒක ආත්මීයව පැමිණෙන්න ඕන. ඒ උත්තරේ ඒ ආත්මීය දුන්න බව අපිට ඒක තේරුනේ. උන්වහන්සේ ඒ ප්‍රශ්නෙට හා දැන් ගන්න ලෑස්ති කිව්වේ නෑ. නිකන් බර නැති වචනයක් කිව්වේ නෑ. කියන්නේ වචනේ බර අපිට දැනෙනවා. කොච්චර වගකීමකින්ද ඒ වචනේ කියන්නේ කියලා. ගන්න ලෑස්ති වෙලාද නැද්ද? උන්වහන්සේ නිහඬව ඉඳලා විනාඩි 15ක් විතර ගියා උන්වහන්සේට ඒ උත්තරේ දෙන්න. කිව්වා අවසානේ ගන්න ලෑස්ති කිව්වා. ඉතින් උන්වහන්සේට දුන්නේ මෙහෙමයි. මෙන්න ගන්න කිව්වා. මේ මගේ දෑත මත තියෙන නිවන මේක ගන්න. ඒ නිවන දීපු විදිය. දැන් ඔබට උනත් ඒ ගන්න ලෑස්තිකම තියෙනවා නම් ගන්න. මේ මගේ දෑත මත තියෙන මේ නිවන. ඒක ගන්න. ඒ වගේ දෙයක් දරන්න තේරුම් ගන්න බැරි වුණොත් එහෙම ඔකට ඕවට වැටෙන නම තමයි විකෘති. ඒ වගේ දෙයක් තේරුම් ගන්න ශක්තිමත් වෙලා නෑ මේ සමාජය. වටහා ගන්න ශක්තිමත් වෙලා නෑ. මට උන්වහන්සේ බොහොම කාලෙකින් හම්බුන්නේ. හම්බුනොත් මම එක් කරගෙන හරි ඇවිල්ලා ඔය කතන්දරේ පැත්තන්ට පැත්තන කියන්න. උන්වහන්සේ ගිහි කාලේ හමුදාවේ ඉඩපු එක්කෙනෙක්. CID එකේ සේවය කරලා එපායින් වෙලා ඉන්න කෙනෙක්. ජීවිතේ විඳපු විඳවපු උපරිමයට පත්වෙච්ච කෙනෙක්. එහෙම පත් වෙලා තමයි මහන වෙලා තියෙන්නේ. විඳලක් තියෙනවා, හොඳට විඳවලක් තියෙනවා, කරපු වැඩ කියලා තියෙනවා ටොන් ගන්න. පුදුම අපරාධයක් කරපු මිනිස්සේ කොහොම හරි නිවන් දැක්කා, තේරුම් ගත්තා. අඟුලි මහල්ලා වගේ මිනිස්සු තමයි. පොඩි බය අපරාධ නෙමෙයි කියන්නේ. අපි යුක්තියක් කරා, යුක්තියක් කරා නීතිය අතේ තියාගෙන ඒ වගේ. හැබැයි ඒ දිරියම තමයි, ඒ ශක්තියම තමයි නිවනටත් අවංකව යොමු කරේ. අර කැඳ වගේ ඉන්න අයට නිවන් දකින්න බෑ. අර අඟුලි මාල්ල වගේ හරි ඒ තියෙන වීරිය තියෙන්න ඕන, ඒ ශක්තිය තියෙන්න ඕන, ඒ යකා වගේ ගතිය තියෙන්න ඕන. දැන් බලන්න ඒ විදිහට ගන්න පුළුවන් නිවනක් තියෙන්නේ. මේ ගන්න කියලා දෑතින් දෙන්න පුළුවන් නිවනක් තියෙන්නේ. දෑතින් ගන්න පුළුවන්කම තියෙන්න ඕන. ඕවයි කියවෙන ගුප්තව පේන නොපෙනෙන අර්ථය මහා විශාලයි. බුදුවරු කතා කරපු වචන විකෘති වගේ සමහර අයට පේන. ඔබ නතරවන්න, මම නතර වෙලා ඉන්නේ. අඟුලි මාලටත් යුතුන මේ යකාට පිස්සු. ඉතින් විකෘති කියන එක අහන දෙයක් නැහැ. ඔබ නතරවන්න, මම නතර වෙලා සිටින මේ වඩින ගමන් කියන්නේ දේශනා කරන්නේ. එතකොට විකෘති යන්නේ නේද? විකෘති ඇත්ත. සද්ධර්මය පොදුවේ පවතින සමාජයට ඥානයට හාත්පස වෙනස්. එබැවින් එය විකෘතිය. දෑතින් දුන්නු නිවන ඔබටත් ගත හැකිනම් ඔබ සමර්ථයි. ඔබට ඒ ගැන ප්‍රශ්න එහෙම තියෙනවද? අවබෝධ නොවන, නොතේරෙන නෑම්ම අධ්‍යයක් ඒ උත්තරයක් දෙනකොට ඒකට සූදානම්. දැන් මෑණියන්ගෙන් ඇහුවොත් කවුරු හරි අංකල් කෙනෙක් ඇවිල්ලා මාව කසාද බඳින්න කැමතිද කියලා, කොහොමද දෙන්න උත්තරේ? හා මං කැමතියක් කියලා යනවා. ඒ වගේ දෙයක් නෙවෙයි, ටිකක් කල්පනා කරලා බලලා තමගේ සාම්පුරුෂයා ඉන්නවා නම් එයාගෙන් අහලා කියන්න, නැත්නම් ළමයි ඉන්නවා ඒගොල්ලන්ගෙන් අහලා කියන්න, මම පොඩ්ඩක් හිතලා බලන්න ඕන කොහොමද ඒ කියලා. ටිකක් හිතනවා නේද? ටිකක් ගැඹුරෙන් හිතලා බලලා නේද උත්තරයක් දෙන්නේ? ඉතින් නිවන කියන එකත් ඒ වගේ එකක් තමයි. දැන් මෙහෙමයි, දැන් අඩුම තරමේ භාණ්ඩයක් ගෙනල්ලා, ගොඩාක් අඩුයි, අඩුවට භාණ්ඩයක් එකපාරට මෑණියන්ට විකුණන්න හදනවා, මේක ගන්න කැමතිද කියලා අහනවා. ඒත් පොඩ්ඩක් අපි ලාභයි හොඳයි කියලා තේරුණත් පොඩ්ඩක් බලනවා නේද, තමන්ගේ පර්ස් එක බලනවා. ඊට පස්සේ තියෙන දේවල් ටික ඔක්කොම වේදම් කරොත් අනිත් දේවල් වලට වේදම් කරන්න පුළුවන් වේද නැද්ද කියලා බලනවා. ඊළඟට ඒ භාණ්ඩය තමන්ට වටිනාකමක් අගයක් දෙන විදිය පොඩ්ඩක් කල්පනා කරලා හිත හදාගන්නවා කියන එකක් කරනවනේ අම්මා. ඉතින් අපි මේ හිත හදාගන්නවා කියන එක කරන්න ඕන. එහෙම නැතුව එහෙම කරනවනම් ඒක මෝඩකමක්. තේරුණා නේද? එතකොට අර සිත හදාගත් එක තමයි ඒ වෙලාවෙ කරේ, හිත ඒකට සූදානම් කරගත්ත එක. ඒකයි වේගෙන් උත්තරයක් නොදුන්නේ. මම කියන්නේ වේගෙන් සරල උත්තරයක් අර උඩි චාමෙට දෙන උත්තරයකට වැඩිය විහිළුවක් කරනවා වගේ දෙන උත්තරයක් වගේ නැතුව ඒක ස්ථීරසාර. තේරුණා නේද? ඒක බොහොම හිත ඔව් ඒ තත්ත්වයට මට මේක ශක්තිය තියෙනවද බැලුවා, ඒ වගේම මේක තේරුම් ගන්න පුළුවන්ද කියලා බැලුවා, සූදානම්ද කියලා බැලුවා. ඕනම පරිත්‍යාගයක් අභියෝගයක් ජය ගන්න ළමන් සූදානම්ද අභ්‍යන්තරයේ? ඈ පස්සේ බෑ කියන්න බෑනේ. මම මෑණියෙක්ගෙන් අහන එක පාට එවරස්ට් කන්ද තරණය කරන්න. දැන් අපි ඉන්දියාවේ ගිහිල්ලා අර මේ ඒ පැත්තේ අපි එවරස්ට් ස්කන්ධ තරණය කරන්න යනවා. එනවද නැද්ද? ඒක උඩ තමයි නිවන තියෙන්නේ කියලා. එවරස්ට් ස්කන්ධ උඩ තියෙන්නේ. අනේ එතකොට ඒ එවරස්ට් ස්කන්ධට වඩා හපම් මේක. ඒක බලන්න ඕනේ. මේ මුදල තියෙනවද? එවරස්ට් ස්කන්ධ තරණය කරන්න කෝටි 2 3ක මුදල් යනවා. වේදන් යනවා. එතකොට ඒ මුදල තියෙනවද? ඒ මුදල් තිබුණට හැම කෙනාටම නගින්න බෑ. ශක්තිය තියෙන්න ඕන. ශක්තිය තියෙන්න ඕන. ඒ ශක්තිය තියෙනවද? ඒ ධාරාව තමා තුළ ආධ්‍යාත්මික වශයෙන්ම එකතු කරගෙනයි මේ උත්තරේ දුන්නේ. ලෑස්ති වෙලා උත්තරේ දුන්නේ. මොකද හමුදා සෙබලෙක් හිටපු. එයා දන්නවා ඒ නිසා අභියෝග ජය ගන්න විදිය හොඳටම දන්නවා. මම මේකට ලෑස්ති මේ මිෂන් එකට එනවද නැද්ද? මේකට ජය ගන්නවද බැරිද? මේක කරනවද නැද්ද කියලා දුන්නාම ඒගොල්ලෝ ඒක හදවතින් බාර ගන්නව නම් බාරගන්නේ. බැරි නම් බෑ. මිනිහා හරි අඬේ කමුදාවේ ඉඳලා මැරෙන්න හිටපු අවස්ථා ගණනාවකින්ම බේරිච්ච කෙනෙක්. ලොකු යුද්ධයකට දැම්මලු. දානකොට මිනිහා කල්පනා කරාලු මේකට නම් ගියොත් මැරෙනවම තමයි කියලා. මිනිහා කර වැඩේ තමයි කැම්ප් එකේ බාරගේ හිටපු මිනියට ගහලා ගැවරපද මිනිය වාරගෙන හිරේට දාලා හමුදාවෙත් තිරණ හිරගුරු. එතන හමුදාවේ මාන්තරු තියෙන නිසා දන්නවා හමුදාවේ හිරේට දා. අර කොල්ල ටික ඔක්කොම යුද්ධෙට ගියා. උන් ඔක්කොම යුද්ධෙට ගිහලා මලා. මිනිය බේරුණා. ඇයි මෙ හිරකුඩේ නිටියේ? මිනිහා දාන්නේ දැන් ඔක්කොම බොත්තම් ගලවලා දැම්ම හිරේ ගැව්වට. ඊට පස්සේ ආයි කාලයක් යනකොට යුද්ධයක් ආවා. ආයි යුද්ධයකට යන්න මේගොල්ලන් දැම්මා. දානකොට මිනිහට ඒකෙත් තේරුණා මේකේ හිටියොත් මම අනිවාර්යෙන් මේයි කියලා. මිනිහා පොඩි ගෙඩියක් මොකක්ද එකක් තිබුණා මේක ශල්‍ය කර්මයක් කරන්න වෙනවා කියලා වෛද්‍ය සහතිකයක් අරගෙන හනික පැන්න ගෙඩියක් ඔපරේෂන් කරන්න කියලා. මිනිහා ඒකිනුත් බේරුණාලු. තේරුණා නේද? නොයේකුත් විදියට කපටිකමින් කපටිකමින් කොහොම හරි බේරිලක් තියෙනවා. එයාම කියන ප්‍රසිද්ධ මම මේ රහතක් කියන දැන මේ ඕන තරක ප්‍රසිද්ධයි කියන කරපු දේවල් නොකරපු දේවල් කියන මිනිස්සේ. එතකොට කොහොම හරි බේරුණා. ඒත් ඔළුව නිසානේ ජීවිතේ බේරගත්තේ. මිනිස්ස මොලේ තිබ්බා. එහෙනම් මේ උපාය මාර්ගික ගුණේම තමයි මේ මිනිස්සේව නිවනට යොමු කරන්නේ. මොලේ තිබුණ වේලාසනෙන් ඉව ඕන දෙයක් ඉවෙන් තේරුම් ගන්න හැකියාව තියෙනවා. මට හිතුණ මෑණන් වහන්සේට ඕක තේරුන්නේ නැහැ. ඒ වගේම මේ හිතනවා කියලා ඒක මොකද්ද කියලා හිතන බව මට පෙනුණා. අනිත් කට්ටිය ඒක නිකන් ප්‍රැක්ටිකලිව ගන්න බැලුවා. මෑණිව හිත හිතා ඉන්න ඔළුවේ තේරුණා නේද? හිත හිතා ඉන්නවා. දැන් සමහර වෙලාවට අහනවනේ ඔයා කොහොමද එයාගේ ආදරේ ගත්තේ? ඔයා කොහොමද එයාට ආදරේ දුන්නේ? දැන් මට කියන්නකෝ බලන්න, ගත්ත විදිය සහ දුන්න විදිය. මහත්යෙන් ආදරේ ගත්තේ කොහොමද? මහත්යට ආදරේ දුන්නේ කොහොමද කියලා. මූණ ඉඹලද දුන්නේ ආදරේ? කෑම වෙල දීලද ආදරේ දුන්නේ? ඔන්න ඔය වගේ සිද්ධියක් අම්මා තේරුණා නේද? දැන් මොකද කියන්න පුළුවන්ද අපිට ඒ වගේ වචනයකින්? ඈ මම ලියුම් ලියන ලියුමකින් දුන්නේ. මේ ආධ්‍යාත්මික අවබෝධයක් කියන්නේ ඒ වගේ දෙයක්. ඒක උදාහරණයක්. ඊට වඩා වෙනස් ආධ්‍යාත්මික ලෝකෝත්තර බවට පෙරළෙන පෙරලීමක් මේ ඒ කියන ඒ දේ තුළ තියෙනවා. මේ මගේ මේ දෑත තුළ තියෙනවයි කියන මේ බන්දේසියේ මේ තියෙනවයි කියන එක ඇතුලේ මුළු සද්ධර්මයම තියෙනවා. ඒක ජීවය වෙන්නේ, ඒක ජීර්ණය වෙන්නේ ඒ ශක්තිය තියෙන කෙනාට විතරයි. දැන් අඟුලිමාලට කිය ඔබ නතරවන්න, ඔබ නතරවන්න, මම නතර වෙලා ඉන්නේ. ඒ වෙලම වහන්සේ ආර්ය මාර්ගයට පත් වෙනවා නොවෙනස් වෙන විදියට. දැන් ඇත්තොත් පාරේ ඇවිදගෙන යන වෙලාවට බුදු කෙනෙක් වැඩම කරලා බුදුහාමුදුරු නැති නිසා ඉතින් මමවත් ඇවිල්ලා ඔබ නතර වෙන්න කියලා කිව්වා. මේ ගිනික වස්තකේ නතර වෙන්න, මොන නතර වෙන්න, ගෙදර ගිහිල්ලාම නතර වෙන්නේ කියලා ගියායි. වාහනේක යන කට්ටියකට කිව්වොත් කිය හාමුදුරුවෝ මෙතන පාක ඉන්නේ නැහැ, ඒ නිසා මම ඉස්සරහින් ගින්න නතර වෙන්න. විශිෂ්ටයි අවබෝධයනේ, අති විශිෂ්ටයි. මේක තේරුම් ගන්න, අවබෝධ කරන්න හරිම අමාරු කාර්යයක්. ඇත්ත වශයෙන් මේ වගේ නොතේරෙන මේ දෙයක් කියනවට ඇත්ත වශයෙන්ම අපිට ගහන්න ඕන. තොපි ඇහි අපිට ඔයගේ නොතේරෙන ඒවා කියන්නේ කියලා. ඒ තරම් විකෘතියක්, පොඩි පහේ විකෘතියක් නෙමෙයි. මොනවද ඒකට කියන්නේ? තේන්නේ ඒ තරම් විකෘතියක්. ඒක කියා ගන්න බැරි, අදාහ ගන්න බැරි විකෘතියක්. වැඩේ තියෙන්නේ මේ විකෘතිය හරි සනීපයි. අර ප්‍රകൃතියේ දින සැපවලට වඩා ඔව් මේ විකෘතිය හරි සනීපයි ඒකයි වැඩේ. ඉතින් ඒ හාමුදුරු මාත් එක්ක බණ එහෙම කියන්න පටන් ගත්තා අපි මූලික අවබෝධය ලැබූ කාලෙමයි. ඉතින් හැමතැනම ගිහින් බණ කියනවා. හරි කටසරයි. මට වඩා දෙගුණයක් තුන්ගුණයක් විතර හරි කටසරයි. මොනම යකෙකුටවත් බය නැහැ. මොන මිනිස්සයෙක් කතා කරත් ගහලා දානෝ පෙරලෙන්න කියනෝ. අතින් පයින් ආවොත් සද්දන්තයි ගහනෝ. ඒ තරම් මිනිස්සෙ. ඉතින් හැමතැනම ගියාම යන්නේ වාහනේ ගෙන්න පයින්. දෙන්න නේද? ඉන්න මිනිස්සු දෙන්නේ තමයිලාට අයිගෙනින් දන්නේ අපිව. එහෙම නැත්තම් පිරිකර පූජ කරන් තිබුණේ එහොම ඒ තැන්වල තියෙන අපිට පූජ කරන්නේ. ඇයි හේතුව? සරයි. ඇත්ත කියන්නේ නිකන් කියන්නේ ටිකක් සරයි. මම කිව්වා ඒ වුණාට මේක ඔය වගේ ওই විදියට හරියන්නේ නැහැ කියලා. ගෝලෙව මට වඩා වයසින් වැඩි වුණාට මහාන කමින් බාලයි මට ගරු කරනවා වදිනෝ. මේ මං කෝ ඒ වැඩේ නම් හරියන්නේ නැහැ පුතෝ. මේ ගුටි කන්න වෙන්නේ දැන් ඔය පෙර නිමිති තියෙන්නේ මේ මේක බොහොම හිමින් අවබෝධ වෙන්නේ ඒක අවබෝධ කරවන්න ඉක්මනට උත්සාහ කරන්න එපා. අපි මේක හිමින් දෙමු නැත්තම් ගුටි කන්න වෙයි කියලා. මොකද අර දෘෂ්ටිය බිඳින්න එක පාළට ලොකු දේවල් කිව්වහම මේ මනුස්සයට ඒක බිඳ ගන්නත් බෑ බිඳින්නෙත් නැහැ. එයාට තේරෙන්නේ නිකන් එදිරිවාදිකම කරනවා වගේ. දැන් මේ මනුස්සයට යමක් කියලා ඒක තේරුම් කරගන්න බැරි වෙච්ච ගමන් මේ මනුස්සයා හිතන්නේ මේ මනුස්සයට මොකක් හරි අහිතක් වුණා වගේ කියලා දකින්නේ. දැන් අපි හරි මොකක් හරි දෙයක් පැහැදිලි කරලා දෙන්න ඒක අඩුවක් පෙන්නලා දුන්නාම දැන් යමෙක් කියපු දෙයකට එයා හිතන්නේ යම හිලා දැක්කා කියලා. එයාට නිගහ කළා කියලා දකිනවා. ඒක හරි හරි නුවණකින් බැලුවොත් තේරෙනවා නිගහ කළාවත් හිලා දැක්කාවත් නෙමෙයි ඒක හාමුදුරු කරේ ඒක නිවැරදි කිරීම කරේ ඒක සාදු සාදු කියලා බාර ගන්නවා. නමුත් ඒක එයාට තේරුම් කරගන්න බැරි වුණොත් එයා අසමත් වුණොත් එයා හිතන්නේ මට ඔව් නිගරු කළා නිග්‍රහ කළා මාව පිළිගත්තේ නැහැ මගේ වචනේ නිෂ්ප්‍රභා කළා මාව ගණන් ගත්තේ නැහැ ඒකයි කියලා හිතනවා. ඒ නිසා අපිට පුරුදු වෙලා තියෙන ගණන් කිලක්කම් එක්ක මට ගුවන්විදුලි ධර්ම සාකච්ඡාවකට කතා කළා ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවේ සජීවි මං ගියා. තව හාමුදුරු කෙනෙකුත් හිටියා. නෝන කෙනෙක් කතා කළා ස්වාමින් වහන්සේ මට පස්සපච්චයා වේදනා කියන්නේ මොකද්ද කියලා දෙන්න කිව්වා. නිවේදකයා ඇඟිලි දෙක මෙහෙම දික් කළා කිව්වා විනාඩි දෙකයි තියෙන්නේ කිව්වා. විනාඩි දෙකෙන් කියන්නේ කිව්වා. දැන් පස්සපච්චයා වේදනා කියපන්කො. විනාඩි දෙකේ මම දැන් විනාඩි දෙකෙන් කොහොමද මේක කියන්නේ කියලා කල්පනා කරා. ඉතින් මම කිව්වා පොත්පත් බලන්න හිමිසරේ ධර්මයට ඇහුම්කම් දෙන්න ඒ විදිහට ධර්මයේ වඩාගෙන යනකොට මේ පටිච්ච සමුප්පාදේ ක්‍රමානුකූලව ඒකේ තියෙන ගැඹුර ඔබට අවබෝධ කරගන්න හැකියාව ලැබෙයි කියලා ඉවරලා අර පස්සපච්චය වේදනා කියන කතාව අයින් කරලා ධර්මය අවබෝධ කරගන්න මාර්ගය වෙනම කිව්වා. ඉතින් නිවේදකයා කියනවා අහපු ප්‍රශ්නෙට මේ හාමුදුරුවෝ උත්තරේ දුන්නේ හාමුදුරුවෝට කියන්න තිබුණේ පස්සපච්චය වේදනායකේ කොටස විතරයි. ඉතින් කියලා කිව්වා. ඉතින් බොහෝ මිනිස්සුන්ගේ ඕක කොහොමද ගණන් ඉලක්කම් කියන්නේ? මේ ස්පර්ශ හේතුවෙන් මේ වේදනාව හට ගන්න අය ආදි වශයෙන් කියලා දෙන්නේ. ඉතින් මේ ගණන් ඉලක්කම් ටිකක් ගොඩක් ඔළුවේ තියාගෙන මනුෂ්‍ය වශයෙන් මේ මොනෝද අතරමං වීමක ඉන්නවා කියලා මට පේනවා. ඒවට කියන්නේ දෘෂ්ටි. බුදුහාමුදුරු අනර්ථපද ගාථා 1000ක් දන්න කෙනා අගය කළේ නැහැ. අර්ථපද එක ගාථාවක් දන්න කෙනා අගය කළා. ඒ නිසා මේක මතක තියාගෙන මේ ලොකු දේශනා කර කර ඉන්න තියෙන දෙයක් නෙමේ. නිහඬව තමන්ගේ ජීවිතේට විසඳුමක් ඇති කරගන්න තියෙන දහමක්. ඔව් මේ ආර්ය මාර්ගයක් තියෙනවනේ, ආර්ය සමාධියක් තියෙනවා. ඒ කියන්නේ මනස හැඩගස්වන කියලා වචනේ පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඊට වඩා අර්ථාන්විතයි ඒක. පිළිවෙතක් තියෙනවනේ. ඉතින් අපි මේ පිළිවෙතට උපකාරක කරන නොයිකුත් 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 ක්‍රමවේද අපි දීලා බලනවා. ඒ එක ක්‍රමයක් කවුරු හරි කෙනෙකුට, මෙතන ඉන්න කෙනෙකුට හරි, අපේ මේ ජාත්‍යන්තරයේ බණ අහගෙන ඉන්න කෙනෙකුට හරි මේක ගැළපෙනවා. ගැළපිලා ඒ දෙයින්ම උන් විදර්ශනාවේදීල නිවන් දකිනවා. ඒ අපි සතුට වෙනවා කවුරුන් හරි ටික කාලයක් ගියාම ස්වාමීන් වහන්සේ දේශනා කරපු මේ මොනම හරි වචනයකින, දේශනාවක එක හරි වචනයකින කවුරු හරි කෙනෙක් ප්‍රතිඵලයක් අරගෙන කියන ස්වාමීන් වහන්සේ අහවල් දේශනේ මට අහවල් වචනේ තමයි ගැලපුණේ. ඒ වචනේම තමයි මම විදර්ශනා කරේ. ඒකෙන්ම තමයි මම මේක අවබෝධ කරගත්තේ කියනවා. ඉතින් මේ අපි දහසකුත් ක්‍රමවේද කියලා දෙනවා. මේ මේ එක ක්‍රමවේදයක් හරි ඕ තමන්ට ගැළපෙයි කියලා හිතලා මේක පත්තු වෙන්නනේ ඕන. අර ගිනි පෙට්ටියක් අරගෙන ගිනි කූරු ගහනවා ගහනවා ගහනවා. ඉතින් පත්තු වෙන්නේ නැත්තම් ඕ නොයෙකුත් ක්‍රම උපායන් යොදලා මේක අවුවේ තියලා වේරලා මොනවා හරි ගහලා බලනවා. ඉතින් ඒ වගේ ඇත්ත ළඟත් ඒක නිවන දැල්වෙන්න ඕන. මේක මහා පුදුම උපතෝ කෝටික ප්‍රශ්නයක්. මොකද එකක් නිවන ගැන වචන කියන්න නැ, වචන නැහැ. ඈ දිවන් නිවන දෙන්න වචන නැහැ. ඊට පස්සේ නමුත් පෙන්වන්න අපිට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ තමයි ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ. මනෝභාවයන් සහ ඉන්ද්‍රයන් ටික වැඩ කරන්නේ මේ පහේ. එතකොට මේ පහට අදාළ දෙයක් නොවේ. මේ පහට අදාළ දෙයක් නොවේ. ඒ නිසා එතනින් අවබෝධ කරගන්න ලේසි වෙන්නේ. අනේ ප්ලග් එක ගහලා තියෙන ස්විච් එක ඔෆ් කරා. අල් ස්විච් එක. හරි. ඔව්. ඔව්. හරි හරි. විදුලි බලය. කරන්ට් එක නැති ප්‍රශ්නේ. බල. එනිසා අවබෝධ කිරීමට ඉතාම අපහසු දෙයක්. ඒක අපි වටහාගෙනම තේරුම් ගන්නම උත්සාහ කරන්න ඕනනේ. දැන් යමට අමාරු නානේ මේ තියෙන නිවන ගන්න කිව්වහම ඒක ගන්න අමාරුයි. ඉතින් ওই වගේ දේවල් කියන්නේ නැතුව ඉන්නෙත් ඔන්න ඕක නිසා. නැත්නම් හරි හරබර කරලා මේ නිකුත් දේවල් තියෙනවා කියන්න. මේක තේරුම් ගන්න බැරි වෙච්ච ගමන් කන්නේ මගේ බෙල්ල. ඔයත්තු විතරන්න මේ බලාගෙන සංඝයා වහන්සේලා ඉන්නවනේ. ඒ යකුත් එනවා වගේ බෙල්ලකන්න ඊට පස්සේ. යකුතෝ විකෘති කරනවා නේද කියලා ඉවරලා. සංසාර ධර්මයේ ගැඹුර හරි ගැඹුරු දේවල් තියෙනවා. නමුත් මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් ප්‍රමාණයට ගුලි කරලා ලොකු බත් ගුලි කිලවන්න බෑනේ. පොඩි පොඩි කරලා පොඩි පොඩි ඒවා කිලවන්න පොඩි උට. ඈ ලොකු කෙනෙක් වුණා නම් ටිකක් ලොකු බත් ගුලියක් හදලා කිලවන්න පුළුවන්. නිසා තමයි පොඩි පොඩියට දීලා මේ මොකක්වත් තේරුම් ගන්න බෑයි කියන උදවියට පවා දීර්ඝ කාලීනව ධර්මය අහලා මේක තේරුම් ගන්න පුළුවන් විදියට සලස්සලා දෙන්නේ ඒකයි. මොකද අපි දන්නවා මේක එහෙම කෙනෙක් ළඟ එක පාර්ශනික වර්ධනය කරන උග්ගටි තඥ ගුණ නැහැ. පද පරමිය ඉන්නේ පද පරමිය ඈ ඤෙය්‍ය ගන්නට අවත් හදා ගන්න ඕන. තව මොනවද හිතුන ඇත්තන්ට මෙහෙම දෑතින් නිවන දුන්නහම ඒක ගන්න කියලා කිව්වහම මොකද හිතෙන්නේ? තව මොනවද හිතෙන්නේ බලන්න කියන්න බලන්න. ඔව් ඔව්.